ට්‍රැක් වශයෙන් හැබැයි සංගීත සූත්‍රයට එන්න කලින් මේ යෝගාශ්‍රමයේ කතිකාවතත් ඊළඟට යෝගාශ්‍රමයේ දිනචරියාවත් මතක් කරගන්නවා. මම හිතන්නේ අපි ගිය වාරේ යෝගාශ්‍රම කතිකාවතත් කොහෙද මේ මතක් කරගත්තා. ඉතින් මම 13 කුටියේ ධම්මසුබද්ද සායනසෙන් ඉල්ලා සිටිනවා අපිට මේ සතියේට નિયમિત කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි සංසෙ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත ස්වාක්කාතම් බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝ පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධින් බ්‍රූහෙහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයෙන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ ශිෂ්‍ය පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩාමහ පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පැනන හේයින්ද සමාන ගතිසිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිණ හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්‍යාණ ආධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචිමානි පදානියංගානි. ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාර්ති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අපාබාධෝ හෝති අප්පා තංකෝ සම්වේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ඣිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී අතා භූතං අත්තානං ආවිකතා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනිකිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානිකෝ රාජකුමාර පංච පදානියං ගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානු යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල්ලෑ සීලයක පිහිටුවා පණ්ඩු පලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහන කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බේද කුල බේද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමෙකු අසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යන් හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණ විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවති පරිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති. යතේනම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පිය හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසිඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝජත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය.
කිසිදු සිකපදයක් නොකඩවා
ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, පස්සිකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කිකිව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචර පැවතුම් හා කුහණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවුගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දෙයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා, භස්සා රාමතා, ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දසකතා වස්තුවලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර, අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් මෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වේ වඳවන හේ ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ඝාණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා, ධර්මදේශන ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද, කුලදූෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හරි, එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමයේ කතිකාවත. ඉතින් බොහොම ගැඹීර විදියට අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ, එතකොට කඩවැද්දේ ස්වාමීන් වහන්සේත් එකතු වෙලා යෝගාශ්‍රම සංස්ථාව පිහිටවව දාන අවස්ථාවේදී මේ වගේ ප්‍රතිපත්ති රසක් ඉස්සරහට අරගෙන තමයි එතකොට යෝගාශ්‍රමයේ පිහිටවලා තියෙන්නේ. ඉතින් අපි නැවත මේවා මතක් කරගන්න මේ ප්‍රතිපත්ති වලට ගැළපෙන අන්දමින්, ඒක ඊට සරලන අන්දමින් අපේ කටයුතු කරන එක තමයි අපේ යුතුකම වෙන්නේ. මොකද ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් ලොකු කැපවීමක් කළා. තමන් වහන්සේලා කර හිටිය විවිධාකාර අනිකුත් කටයුතු සියල්ල අතහැරලා දාලා තමයි ලොකු කැපකිරීමකින් මේ යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවේ. ඒ නිසා අපිත් උත්සාහවන්ත විය යුතුයි. මේ උන්වහන්සේලා නිසයි අද අපිට මේ බඳු යෝගාශ්‍රම සංස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ බඳු ප්‍රතිපත්තියක් පූර්ණේ කරන්න අවස්ථාව සැලසීලා තියෙන්නේ. ඒ නිසා අපිත් ඒ කරුණ හිතට අරගෙන අද වර්තමානයේ අපිට නම් ඒ යුතුකම ඉෂ්ට කරන්න වෙලා තියෙන්නේ. ඒ යුතුකම ඉෂ්ට කරන්න ඉතින් අපි කාතකින් අපේ ඒක යුතුකමක් වෙනවා. මේ කාතකින් බැඳීමක් නැත්තම් ගුරුවරුන් කෙරෙහි දක්වන මේ අනුග්‍රහයක් වෙනවා. ඊළඟ පරම්පරාවල් විශේෂයි අපි කරන යුතුකමක් වෙනවා. ඒ නිසා උත්සාහයෙන් අපි මේ උන්වහන්සලා ඉස්සරහට ගත්ත ප්‍රතිපත්තියෙන් අඛණ්ඩව රකින්න අපි උත්සාහත් වෙමු. ඊළඟ අපේ මේ ධර්මදේශනාව සඳහා ඉස්සරහින් තියාගෙන තියෙන සංගීත සූත්‍රය සංගීත සූත්‍රයේ මේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා එහෙනම් මම ආරාධනා කරනවා.
දීඝනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය දුක නිපාතයේ 358 වෙනි පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන ද්වේ ධම්මා සම්මදක්ඛාතා තත්හ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කත මා ද්වේ ධම්ම එවත්නි අරහතු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් දෙකෙක් ඇත. එහි සියල්ලන් විසින්ම යන්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනේක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් දෙකෙක්ද යත්. නාමංච රූපංච අවිජ්ජාච භවතංහාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණමිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති වුඨාන කුසලතාච සමාපත්‍ති කුසලතාච සමාපත්‍ති වුඨාන කුසලතාච ධාතු කුසලතාච මනසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච අජ්ජවංච ලජ්ජවංච ඛන්තිච සෝරච්ඡංච සාඛල්‍යංච පටිසන්තරෝච අවිහිංසාච සෝචේයංච මුට්ඨසච්ඡංච අසම්පජඤ්ඤංච සතිච සම්පජඤ්ඤංච ඉන්ද්‍රියේසු අගුත්වද්වාරතාච භෝජනේ අමත්තඤ්ඤුතාච ඉන්ද්‍රියේසු ගුත්වද්වාරතාච භෝජනේ මත්තඤ්ඤුතාච පටිසංඛාන බලංච භාවනා බලංච සති බලංච සමාධි බලංච සමතෝච විපස්සනාච සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච පග්ඝහෝච අවික්ඛේපෝච සීල විපත්තිච දිට්ඨි විපත්තිච සීල සම්පදාච දිට්ඨි සම්පදාච සීල විසුද්ධිච දිට්ඨි විසුද්ධිච
තෝය හගිය
දිට්ඨි විසුද්ධි කෝපන යතා දිට්ඨිස්සච පදානං සංවේගෝච සංවේජනීයේසු ඨානේසු සංවිග්ගස්සච යෝනිසෝ පධානං අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු අප්පටිවානිතාච පධානස්මි.
හරි, ඒක තමයි තියෙන්නේ.
කුසල් ධම්මහි අතෘප්තිකර බවද ප්‍රදන් වීරයේහි නොපසුබස්නා බවද.
ඔව්, අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. මට චුට්ටක් අනාරක දෙන්න. ඒකත් දෙන්න. අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා මේ ප්‍රධාන විනය වඩද්දි ඒකේ පවත්වන්න ඕන මේ අප්පටිවානිතාච ප්‍රධානස්මින් කියලා. ඒතර මේ කාරණා දෙක විවිධ සූත්‍රවලදී විවිධ අන්දමින් මතු කරලා තියෙනවා. අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. දැන් අපි සාමාන්‍යයෙන් කුසල් වඩන්න ගියාම දැන් සාමාන්‍යයෙන් සන්තුට්ඨී කියන ගුණයක් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ අපි තුල තියෙන ඕන තෘප්තිමත් භාවයක්, හිතේ යම් කිසි සතුටක් සැහැල්ලුවක් තියෙන ඕන ආකාරයක් පෙන්වනවා. දැන් මෙතන අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු කියවහම කුසල් දහම් පිරීමේහි තියෙන ඕනේ අතෘප්තිකර බවක්. ඒකේ අමුතු සියුම් විදිහට ඒක මතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කුසල් දහම් පුරනවා කියන එක සීමාවක් කියලා මේ දැන් පොඩ්ඩක් කළා ඇතිය, දැන් භවනා කළා ඇතිය, දැන් සතිය වැඩුණා ඇතිය, දැන් සමාධිය වැඩුණා ඇතිය. එව නැත්තම් දැන් ටිකක් ඔන්න කරගත්තා කියලා එතන අපි තෘප්තිමත් වෙන්න ගත්තොත් මේක මග නවත්තනවා. ඒ හින්දා මෙතන කුසල් දහම් සම්බන්ධයෙන් කියන්නේ අසන්තුට්ඨිතාවක්. හැමතිස්සෙම මේ දිගට තව කරන්න තියෙනවා. තාම ඉවරලා නැහැ. තාම තව කෙලස් තියෙනවා. නැත්තම් තාම මේ මාර්ගඵලයක් ලැබිලා නැහැ. එහෙම නැත්තම් තාම සෝවන් වෙලා නම් සකදාගාමි වෙලා නැහැ. සකදාගාමි වෙලා නම් අනාගාමි වෙලා නැහැ. අනාගාමි වෙලා නම් රහත් වෙලා නැහැ කියලා අන්න ඒ වගේ මේ කුසල් දහම් පිරීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අසන්තෘප්තිතාවයක්. එතන එක්තරා අන්දමකින් හරිය අමුතු සියුම් ආකාරයකින් පෙන්වන්නේ. දැන් අපි අනෙකුත් දේවල් සම්බන්ධයෙන් නම් දැන් අපිටම ලෞකික දේවල් සම්බන්ධයෙන් නම් අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ අතෘප්තිකර භාවයක්. ඒක මේ තණ්හාව හරහා ඇති වෙන දෙයක්. තණ්හාව හරහා බුදුරජාන් වහන්සේ කියන ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා මේ ලෝකේ කොච්චර තිබුණත් මදි. নানা ප්‍රකාර දේවල් උඟක් තියෙනවා. අපිටම යම්සි මිනිස්සෙකුට යාන වාහන තියෙනවා, බහුභෝග සම්පත් තියෙනවා, රැකියාවක් තියෙනවා, අඹදරුවෝ ඉන්නවා, නිලතල තියෙනවා, බලය තියෙනවා, රටේ නැති දේවල් ඔක්කොම තියෙනවා. නමුත් ඒත් මොකද්ද අඩුවකුත් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පෙන්වන ඌණයි කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම මේ ලෝකේ මොකද්ද අඩුවක් තියෙන බවක් මේ සිත්වලට දැනෙනවා. අතෘප්තිකරයි. අතිත්තෝ කියලා කියනවා අතෘප්තිකරයි. තණ්හා දාසු. තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අර තණ්හාවෙන් මේ හැමතිස්සෙම කුළු ගන්නවන නිසා, තණ්හාවෙන් හැමතිස්සෙම එහාට තල්ලු කරන ගතියක් තියෙන නිසා, ඒකේ අර තියෙන පෝනෝභවික ගුණය නිසා හැමතිස්සෙම අපේ හිතේ තියෙන අතෘප්තිකර භාවයක්. හැමතිස්සෙම කොයි කොච්චර තිබුණත් සතුට නොවන ස්වභාවයක්. අසන්තුෂ්ටිතාවයක් තමයි එතන තියෙන්නේ. දැන් කුසල් දහම් සම්බන්ධයෙන් උත් බුදුරජාන් වහන්සේ කියන අසන්තුෂ්ටිතාවයක් පවත්ව ගන්න. මොකද කුසල් දහම් කියන එක මේ තණ්හාව ෂේ කරගෙන යන මාර්ගයක් එතන තියෙන්නේ. තණ්හාව ෂේ කරගෙන යන මාර්ගයේ තණ්හාව සම්පූර්ණ වශයෙන්ම ෂේ වෙන තාක් තෘප්තිමත් වෙන්න එපා. තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය වෙනවා කියන්නේ තණ්හක්ඛයෝ නිබ්බාණං කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ තණ්හාව ක්ෂය වීම කියන්නේ සම්පූර්ණයෙන්ම නිවන් අවබෝධ කර ගැනීම. එතකොට පූර්ණ වශයෙන් තණ්හාව ක්ෂය වෙන තාක් එනම් මේ ගමන නවත්තන්න එපා කියන එක තමයි එතෙන්දී තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මේ කුසල් දහම් පිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම බෝධිපාක්ෂික ධර්මයන් පිරීම සම්බන්ධයෙන් අපි කොයි වෙලාවකදී හරි සෑහීමකටපත් වුණා නම් දැන් මේ කරා ඇති කියලා හිතුවනම් එහෙම නැත්නම් තව මේ දැන් මේ භවයට ඇති කියලා හිතුවනම් එතකොට ඉතින් කාතකින් මේ මග රැඳීමක් තමයි වෙන්නේ. ඒ නිසා ඔය අර මහා සාරෝපම සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සමහරලාවට මහානකම් පුරන්න අරගෙන ඉතින් ඒ මහානකම් පුරාගෙන යනකොට ඔන්න ලාභ සත්කාරලා හම්බ වෙනවලු. ඉතින් අනිත් අය ගෙනල්ලා එක එක දේවල් පූජා කරනවා, ඊළඟට ගිහියේ ඔය ඇවිල්ලා වන්දනාමාන කරනවා. ඉතින් අර මහාන වෙලා අලුතෙන් මහාන වෙච්ච කෙනාට දැනෙනවා නිකන් දැන් අමුත්තක් තියෙනවා. මේක හැමෝම දැන් මාව පිළිගන්නවා, හැමෝම මාව වන්දනාමාන කරනවා. දැන් මාව උඩින් තියෙනවා. ඉතින් මේ මම දැන් ලොක්ෙක් වෙලා. මම දැන් ඉතින් බොහොම ලාභ සත්කාර සහිතයි. ඉතින් බණ ටිකක් එහෙම කියනකොට ඔන්න තව තව පිරිකර එහෙමත් හම්බ වෙනවා. නමක් හැදෙන්න ගන්නවා. ඉතින් අන්න ලාභ සත්කාර වල නවතින්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අන්න එහෙම ලාභ සත්කාර වල නවතින පිරිසකුත් ඉන්නවා. එතකොට අන්න ඒ අය ලාභ සත්කාර කියන එක මේ මහාන කමේ අර්ථය වශයෙන් ගත්තා, සාරය වශයෙන් ගත්තා. ඉතින් ඒ වගේමයි ඒ ලාභ සත්කාර වලින් අනිත් අයව පහත් කළා තලකනවා, තමන් උසස් කළා තලකනවා. මට විතරයි මෙච්චර ලාභ සත්කාර හම්බෙන්නේ, මට තරම් මෙච්චර පිරිකර හම්බෙන්නේ වෙන්නේ කවුරුවක්වත් නැහැ. මට තමයි හැම දානයකටම එන්න කියන්නේ ඔහොම කියලා. ඉතින් අපිට ලාභ සත්කාර සම්බන්ධයෙන් තමන්ව උඩින් තියාගන්නත් අනිකුත් ස්වාමීන් වහන්සේලා යටින් තියන්නත් සමානලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා බඳු අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ කියනවා, එතකොට මෙන්න මේ ලාභ සත්කාර කියන එක සම්පූර්ණයෙන්ම මේ රැඳෙන්න පුළුවන් තැනක්, හිර වෙන්න පුළුවන් තැනක්, නතර වෙන්න පුළුවන් තැනක්. එතකොට ඇතම් ස්වාමීන් වහන්සේ නමක් අන්න ලාභ සත්කාර මුල් කරගෙන එතන නතර වෙලා අන්න මහාන කමම එතන ඉතින් හිර වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් එහාට යන ගතියක්, ඉන් එහා දෙයක් හොයන ගතියක් ඇත්තේ නැහැ. තවත් කෙනෙක් ඉන්නවා කියනවා ඒකට රැවටුනේ නැහැ. හැබැයි යා උත්සාහත් වෙනවා කියනවා සීලයක් ආරක්ෂා කරන්න. අන්න යා දැන් හොඳට සීලයක් ආරක්ෂා කරනවා. ලාභ සත්කාර වල රැඳුනේ නැහැ. සීලයක් ආරක්ෂා කරන්න ගිහිල්ලා හැබැයි සීලයේ නතර වෙන ස්වභාවයක් තියෙනවලු. සීලෙන් එයා සෑහීමකටපත් වෙලා, තෘප්තිමත් වෙලා සෑහීමකටපත් වෙලා, එයා හිතනවලු දැන් නම් මං හරිම සිල්වත්, අනිත් අයට සාපේක්ෂව මට හොඳ සීලයක් තියෙනවා. මම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හොඳට රකින්නේ, ඉන්ද්‍රිය සංවර සීලය හොඳට රකින්නේ, ඊළඟට මගේ ආජීවයත් බොහොම පරිශුද්ධයි, ඊළඟට ප්‍රත්‍යයන් සම්බන්ධෙනුත් මම නරකක් කරන්නේ නැහැ, මම බොහොම ධාර්මිකව ප්‍රත්‍ය උපේනෝ, ඒ නිසා මගේ සීලය බොහොම පිරිසුදු කියලා, පිරිසුදුයි කියලා අන්න සීලය සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙනවා. සීලයේ නතර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අනිත් කෙනාව පහත් කළ සලකන්න පුළුවන්, තමන්ව උසස් කළ සලකන්න පුළුවන්. අත්තුක්ඛංසර පරවම්බන වලට යනවා කියලා කියනවා. ඉතින් එතකොට අර ඒ ස්වාමීන් වහන්සේ ලාභ සත්කාරවල හිරුනේ නැහැ, එතන නතරුනේ නැහැ. හැබැයි සීලේ නතර වෙලා. ඒකෙන් තමන් උසස් කරගත්තා. ඒක තමන් නතර වුණා. ඒකෙන් අනුන්ව පහත් කළා නිකන් සලකන ස්වභාවයක් තියෙනවා. අන්න සීලය සාරයයි කියලා සැලකුවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සීලයම සාරයයි කියලා සැලකලා එතන හිර වෙලා, එතන නතර වෙලා. දැන් ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා හරියන එකක් නෙමෙයි, මේක නෙමෙයි හරය, මේක නෙමෙයි අරටුව, තව ඉස්සරහට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔන්න ලාභ සත්කාරවල නතරුණෙත් නැහැ, සීලේ නතරුණෙත් නැහැ. ඔන්න එයා සමාධියක් වඩනවා. සමාධියක් වඩන්න ගිහිලා දැන් ඔන්න සමාධියක් දියුණු කරනවා, භවනා කරනවා, සමාධියක් දියුණු කරනවා. ඔන්න දැන් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් සමාධියක් ලැබිලා. පැයක් දෙකක් ඔන්න සමාධිගතව ඉන්න පුළුවන්. හිතේ යම් සෝයක් තියෙනවා. සමාධි සෝයෙන් ඉන්නකොට ඔන්න ditta dhamma සුඛයක් තියෙනවා කියලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා. එක එක ධානවල ඉන්නවා. ඉතින් එතෙන්දී ලොකු සෝයක් දැනෙනවා, කායික මානසික සහනයක් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මෙතන දැන් තෘප්තිමත් භාවයක් තියෙනවා. මෙතන සතුටක් තියෙනවා. දැන් අනිකුත් ගිහි ජීවිතේ ඉන්නකොට මේ බඳු සතුටක් තිබුණේ නැහැ. දැන් ඔන්න මේ නෙක්ඛම්මයක් ලැබලා සමාධි සෝයක් ඇති කරගෙන දැන් සමාධි සෝයෙන් ඉන්න හරි කැමති. ඉතින් සමාධිය තමන්ට දැන් සමාධියක් තියෙනවා. බොහොම ඉක්මනට සමාධියට යන්නත් පුළුවන්. සමාධි සෝයෙන් පැයක් දෙකක් ඉන්නත් පුළුවන්. හැබැයි අනිත් අයට එහෙම සමාධියක් නැහැ. ඉතින් දැන් මේ සායනසේ කල්පනා කරනවලු මට තමයි සමාධියක් තියෙන්නේ, මට දැන් මේ සමාධියත් හොඳට තියෙනවා, මට ඒකෙන් ලොකු ප්‍රීතියකුත් දැනෙනවා, ditta dhamma sukayak තියෙනවා. අනිත් අයට නම් එහෙම එකක් නැහැ. අනිත් අය මේ වෙන වෙන දේවල් කර කර ඉන්නවා, සමාධියක් ඇත්තෙත් නැහැ, මට තමයි සමාධි තියෙන්නේ කියලා අන්න තමන් උසස් කරගන්නවා, අනුන්ව පහත් කරලා සලකනවා. එයා අන්න සමාධිය නතර වෙන ස්වභාවයක් තියෙනවා. සමාධිය ලොකු කරගත්ත, සමාධි සුවයෙන් නතර වුණා, සමාධියෙන් එහාට යන්න හිතුවේ නැහැ. අන්න සමාධියේ සාරයයි කියලා සැලකුවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න සමාධියේ සාරය කියලා සරකගෙන ගන්න තිබිච්ච අරටුව ගත්තේ නැතුව, සාරය ගත්තේ නැතුව අන්න සමාධි මට්ටමක නතර වුණා. ඒකත් නෙමෙයි කියනවා මේ බුදු සාසනයේ තියෙන සාරය. මොකද අපි එතනදි තෘප්තිමත් වුණා නම් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද මේ අසන්තුට්ඨිතාත කුසලේසු ධම්මේසු කියලා කියන්නේ. දැන් මෙතනත් මේ කුසල ධමයක් තියෙන්නේ සමාධියක් වර්ධනය කරගන්නත් ලේසි නැහැ. ඒක වර්ධනය කරගෙන එතෙන්දි සෑහීමකටපත් වුණොත් එතෙන්දි සම්තෘප්තිකර තත්ත්වයකට නැත්තම් මේ සන්තුට්ඨිතාවයක් එතන ඇති කරගත්තොත් ඉන් එහාට ගියේ නැත්තම් එතන නතර වෙනවා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකත් හිරවිල්ලක්. එතනත් තියෙන්නේ මේ සාරය ගැනීමක් නෙමෙයි. තමන් වහන්සේගේ ශාසනයේ සාරය හරය අරටුව ගැනීමක් නෙමෙයි මෙතනත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කියලා මේ විස්තර කරනවා. ඊළඟට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔන්න ලාභ සත්කාරවල නතරුණෙත් නැහැ. සීලේ නතරුණෙත් නැහැ. සමාධිය නතරුණෙත් නැහැ. ඔන්න යා විපස්සනාව කරන්න පටන් ගත්තා. ඔන්න දැන් සමාධිය පාදක කරගෙන විපස්සනාවක් වඩනවා. යන්න දැන් හිතේ යම් අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධයෙන් ඔන්න අපි තුමු යම්කිසි අවබෝධයක් ලැබිලා. දැන් ඉතින් අනිත්‍යයට වඩා ටිකක් කෙලෙසුන්ගෙන් තොරව ඉන්න පුළුවන්. අනිත්‍යයත් එක්ක කටයුතු කරද්දී හිතේ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව ටිකක් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් බැලුවාම අනිත්‍යයට එහෙම ගතියක් නැහැලු. අනිත්‍යය ඉතින් කෑකොස්සන් ගහනවා, රණ්ඩු කරගන්නවා, ඉතින් ප්‍රශ්න ඇති වෙනවා, අඩදබර වලට යනවා. හැබැයි Tamanට නම් දැන් මේ නුණක් පහළ වෙලා තියෙනවා. පොඩ්ඩක් මේ කෙලෙසුන්ගෙන් තොරව හිත පොඩ්ඩක් පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. යම් ප්‍රඥාවක් දියුණු වෙලා. හැබැයි උන්වහන්සේ ඉන් එහාට යන්නේ නැහැලු. දැන් මේ අනිත්‍යව සාපේක්ෂ අනිත්‍යයට සාපේක්ෂව තමන්ගේ තියෙන මේ දැනුම මේ ඉස්සරහට අරගෙන අන්න තමන් එතනින් තෘප්තිමත් වෙලා ඉන් එහාට යන්නේ නැතුව ඉන් එහාට වීරිය වඩන්නේ නැතුව එතන තෘප්තිමත් වෙන්න පුළුවන් අවස්ථාවක් කියලා කියනවා. මොකද අර හිතේ යම් සංසිඳීමක්, සහනයක්, ප්‍රඥාවක් වඩුණාම එතන තෘප්තිමත් වුනොත්, එතන සන්තුෂ්ඨිතාවයක් ඇති කරගත්තොත් ඉන් එහාට යන්නේ මේ ඇති කියලා හිතනවා. දැන් නම් ඔය මදය කියලා එතන නතර වෙන්න අවස්ථාවක් තියෙනවා. එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒක ඒ සාමාන්‍ය ඥානයක් අන්න යා සාරේ වශයෙන් ගත්තා, හරේ වශයෙන් ගත්තා, අරටු වශයෙන් ගත්තා, අන්න එතන හිර වුණා, එතන තෘප්තිමත් වුණා. ඒකත් නෙමෙයි කියනවා මේ ධහමේ පෙන්නන අරටුව. එතනිනුත් එහාට යන්න කියනවා. ඉතින් එතනිනුත් එහාට ගිහිල්ලා දැන් ඔන්න තවත් කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ලාභ සත්කාරවල හිර වුණෙත් නැහැ, සීලේ හිර වුණෙත් නැහැ, ඒකෙන් තෘප්තිමත් වුණෙත් නැහැ, සමාධියක් වඩලා එතන තෘප්තිමත් වුණෙත් නැහැ, ප්‍රඥාවක් වඩලා යම් පමණක ප්‍රඥාව කරලා එතරම් තෘප්තිමත් වෙන්නේ නැහැ. මේක අවසන් වෙනකම් සම්පූර්ණයෙන්ම තණ්හාව ෂය වෙනකම් සම්පූර්ණයෙන් තමන්ගේ හිතේ තියෙන සියලු කෙලෙසුන් දුරු කරගන්න කම්ම තෘප්තිමත් වෙලා නැහැ. එතකම අතෘප්ති කරයි. තවත් ඉස්සරහට කරන්න තියෙනවා. තව ඉස්සරහට කරන්න තියෙනවා. තාම වැඩේ ඉවර නැහැ කියන හැඟීමක් තමයි තමන්ගේ තුල තියෙන. අන්න අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. කුසල් ධම් සම්බන්ධයෙන් තියෙන අසන්තුට්ඨිතාවයක්. තාම වැඩේ ඉවර නැත්නම් ඉවර නැහැ කියන හැඟීම තියෙන්න ඕනේ. ඉවරයි කියලා හිතාගත්තොත් ඉතින් අපි මග හිර වෙනවා. තමන් උඩට දා ගන්නවා, අනිත්‍යව පහත් කරලා සලකනවා. එතන තමන් අහු වෙනවා. එතන තමන් හිර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තින් මේ නිතරම කියනවා අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. කුසල් ධම් වඩන්න ගියාම එතෙන්දි සීමාවක් තිතා ගන්න එපා. එතෙන්දි තෘප්තිමත් භාවයක් ඇති කරගන්න එපා. තමන් ඉලක්ක කරගත්ත ඉලක්කය ඉෂ්ට වෙන තාක්, තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික දුර වෙන තාක්, තමන් සම්පූර්ණයෙන්ම සංසාර දුකින් අත මිදෙන තාක් ඒකේ අදිෂ්ඨානෙ තියාගන්න. ඒක පොඩ්ඩක් කරගත්තා කියලා එතන අතර වෙන්න එපා. එතනින් සෑහීමකටපත් වෙන්න එපා. සෑහීමකටපත් නොවී ඉස්සරහට යන්න උත්සාහත් වෙන්න කියලා එහෙම මතක් කරනවා. දැන් ඔය විපස්සනා පැත්තෙන් එහෙමත් කියනවා මේ අර මේ කය දකින්න කියනවා මේ මොකද්ද ධම්මපදයේ ගාතාවක් ඉන්නේ මතකද කාට හරි. හලස් බලමු මතක් වුණත් කියන්නම් මේ මොකද මුල කියන පින්ඩූපමං කාය මෙමං විදිත්තා නගරූපමං චිත්ත මිදං ඨපෙත්තා යෝධේත මාරෝ අபிසම්බුදාය ජිතන්ත රක්කේ අනිවේස නොසියා කියලා කියනවා. දැන් මේ කරගත්ත දේ දැන් තමන්ගේ මේ ශරීරය දකින්න කියනවා මේ මොකද්ද මේ පෙන බබුලක් වශයෙන්ද පින්ඩූපමං නේ පින්ඩූපමන්ද නැත්තම් පේනූපමං මේ පේනූපමං මොකද්ද මේ පේන පින්ඩුවක් වගේ දකින්න කියනවා. අර දැන් අර තවත් සූත්‍රයක ඉන්නේ මේ පේන පින්ඩුවපම සූත්‍රයේ දෙහිමත් බුදුරජාණන් වහන්සේ පේන පින්ඩුවකට උපමා කරන්නේ. ඉතින් මෙතන කියනවා මේ කය දකින්න කියලා පේන පින්ඩුවක් වශයෙන්. මේකේ ඇති හරයක් නැහැ. මේක තියෙන හිස් ස්වභාවයක්. බොල් ස්වභාවයක් වශයෙන්. ඊළඟට මේක ඕනලාව කරලා හැදෙන්න පුළුවන්. ඕලාව කැන්ලා බෙදලා යන්න පුළුවන්. ඕලාවක මරණයටපත් වෙන්න පුළුවන්. අන්නේ වශයෙන් මේ කයේ තියෙන අස්තිරත්වය කිසිම නිශ්චිතතාවයක් නැති ගතිය ඕනලාවක ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන් ගතිය විතර මෙනෙහි කරන්න කියනවා. ඊළඟට නගරූපමන් චිත්ත මිදං ඨපෙත්තා. හැබැයි හිත ආරක්ෂා කරගන්න කියනවා. හොඳට නගරයක් ආරක්ෂා කරනවා නම් නගරේ ඉන්නවා නම් බොහොම වැදගත් මිනිස්සු යම් කිසි ප්‍රභූවරු ඉන්නවා නම් රජවරු ඉන්නවා නම් සිටුවරු ඉන්නවා නම් ඒ නගරයට යම් කිසි ආරක්ෂාවක් සපයන්න වෙනවා. ඒ වගේමයි ධන දහන් රැස් කරලා ඒකේ රැස් කරලා තිනවා නම් අන්න නගරයට ආරක්ෂාවක් සපයන්න වෙනවා. අන්න ඒ වගේ මේ සිත ආරක්ෂා කරගන්න කියනවා. නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යෝදේත මාරෝ අபிසම්බුදානෝ. දැන් මේ මාරයට දැන් තමන් හදාගත්ත ප්‍රඥාවිනුත් පහර දෙන්නත් කියනවා. ජිතංච රක්කේ අනිවේස නොසිය. මේ තමන් ඒ දිනාගත්ත කොටස ආරක්ෂා කරගන්න හැබැයි අනිවේස නොසිය. එතන හැබැයි පළපදියම් වෙන්න යන්න එපා. එතන පදිංචි වෙන්න යන්න එපා. තව එහාට යන්න. ඉතින් හැම තිස්සෙම ආර තමන් ප්‍රඥාවක් ඇති කරගත්තත් එතන ඒ ප්‍රඥාව පාවිච්චි කරලා ඉස්සරහට යාවක් වෙන තමයි උනන්දු කරවල තියෙන්නේ. ඒකෙන් සෑහීමකට පත් වෙලා දැන් නම් ඔය ඇති දැන් නම් කරගත්ත ඇති දැන් නම් මට ත්‍රිලක්ෂණේ වැටහෙනවා දැන් නම් අනිත්‍යත් තේරෙනවා දුක්ත් තේරෙනවා ආත්මත් තේරෙනවා. දැන් නම් මට හැමදේම බිනි බිනි යනවා පේනවා කියලා අපි නැත්. එතන නතර වුණොත් එහෙම ඉතින් එතනක් තියෙන්නේ මග නතර වීමක්. ඉතින් මේකේ අපේ කෙලස් තියෙන තාක් අපිට මේකේ සෑහීමකටපත් නොවි ඉස්සරහට යන්න වෙනවා. ඒ කියන්නේ අපි සෑහීමකටපත් වෙලා මග නතර වෙනවා නම් අන්න කතකින් බුදුහාඳුරෝ කියන අර එක එක තැන්වලදී නතර වෙන්න අවස්ථාව තියෙනවා. ලාභ සත්කාර හම්බ වෙනකොට එතන නතර වෙන්න පුළුවන්. ඊළඟට සමාධියක් හම්බුනහම එතන නතර වෙන්න පුළුවන්. ඊළඟට හිතේ යම් ප්‍රඥාවක් අඩුනහම එතන නතර වෙන්න පුළුවන්. ඒ නිසා මේ තැනුත් ඔක්කොම බොහොම ප්‍රිය උපදවන තැන්. සෑහීමකටපත් වෙන්න පුළුවන් තැන්. හැබැයි මතක් කරලා දෙනවා එතන නතර වෙන්න එපා. අනතුරු අංගවන මේ තැන්වල නතර වෙන්න හිතෙයි හැබැයි නතර වෙන්න එපා. තෘප්තිමත් වෙන්න හිතෙයි තෘප්තිමත් වෙන්න එපා කියලා එතකොට මතක් කරනවා. ඒ නිසා අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. කුසල් ධම් සම්බන්ධයෙන් නම් අපේ හිතවල තියෙන ඕනෙන අසන්තුප්තිද අසන්තුප්තියක්. තාම මදි තාම කරගෙන ඉවර නැහැ. තාම මට ළඟා වෙන්න බැරි වුණා වමනා කරන ඉලක්කෙට කියලා අන්නේ අതൃප්තිකර ස්වභාවයක් අසන්තුට්ඨිතාවයක් හිතේ තියාගන්න කියලා මතක් කරනවා. ඊළඟට මතක් කරනවා අපපටිවානිතාච පධානස්මින්. හරිනේද? අපපටිවානිතාච පධානස්මින්. දැන් ඔය පධාන කියන එක සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ පධාන කියන වචනේ එන්නේ පධං වීර කියන අර්ථයක්. ඒ කියන්නේ හොඳට ප්‍රධං වීරයක්, කෙලස් තවන වීරයක් සම්බන්ධයෙන් මේ පධාන කියලා වචනේ යෙදෙනවා. ඉතින් ඔය ගියපාර අර මේ සේක සූත්‍රයෙන් ධර්මදේශනාවක් කරා. එතෙන්දිත් ඔය පධාන වීරය ගැන තමයි ඇත්තටම කියන්න තිබුණේ. එතෙන්දී ඔය පධාන සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ නොඑක් සූත්‍රවල මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන සඳහන් කරනවා. මතක් කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා ඔන්න එක ප්‍රධානයක් පෙන්නනවා. ඒ කියන්නේ දැන් මේ හිතේ කෙලෙස් නැහැ. හිතන්න මේ වෙලාවේ දැන් ඔන්න හිතේ රාගයක් පහළ වෙලා නැහැ. හිතේ ද්වේෂයක් පහළ වෙලා නැහැ. හිතේ දැන් යම් පමණක සාමකාමී බවක් තියෙනවා. එහෙනම් මේ தත්ත්වය රැකගන්න ඕනේ කියලා හිතේ ඡන්දයක් ඇති කරගන්න කියනවා. චන්දං ජනේති. හිතේ කැමැත්තක් ඇති කරගන්න කියනවා. මේ දැන් උපන් කෙලෙස් නැහැ දැන් මේ වෙලාවේ. හිතේ තියෙන යම් උපේක්ෂාවක්, හිතේ තියෙන යම් සාමකාමී බවක්, හිතේ තියෙන යම් කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක්. අන්න මේ தත්ත්වය මම රැකගන්න ඕනේ. මේ උපන්නේ නැති කුසල්, උපන්නේ නැති අකුසල් නූපදීම ඉන්න හිත පවත්වන්න ඕනේ කියලා හිතේ ඡන්දයක් ඇති කරගන්න කියනවා. චන්දං ජනේති වායම. කියන්නේ විරියක් මේ වෑයම් කරන්න කියනවා. විරිය වායමති විරියං ආරභති. ඒ සඳහා වීරයක් ආරම්භ කරන්න. විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. ඒ සඳහා අන්න හිතේ ලොකු මේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. හිතේ ගැම්මක් ඇති කරගන්න. චිත්තං පග්ගණ්හාති පදහති. ඒ සඳහා ප්‍රධාන වීරයක් ආරම්භන්න. ඉතින් ඕකට කියනවා මේ සංවර ප්‍රධානය කියලා. ඒ කියන්නේ දැන් සංවර වීම හරහා තමයි දැන් අර හිතේ තියෙන මේ සාමකාමී ගතිය, කෙලසුන්ගෙන් තොර ගතිය පවත්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතේ කෙලසුන්ගෙන් තොර ගතියක් තියෙනවා නම් අපි සංවර වෙන්නේ නැතුව අසංවරශීලීව හැසිරෙනකොට අන්න ආයිත් කෙලස් අවදි වෙන්න පුළුවන්. එහෙන් අපි අසංවර වෙලා මොකක් හරි අශීලාචාර දර්ශනයක් බලනවා නම් අන්න ආයි අර යටපත් වෙලා දැන් මේ වෙනකොට හිතේ තිබුණ යම් සීලාචාර ගතියක්, හිතේ තිබුණ ශාන්ත ගතියක්, කෙලසුන්ගෙන් තොර ගතියක්, හැබැයි අපි අසංවර වුණාම අන්න ආයි කෙලස් ඇවිස්සෙනවා. නූපන් කෙලස් ආයි උපදිනවා. ඊළඟට ඔන්න කන අසංවර කරගත්තොත් අන්න කන හරහා ඉතින් මේ ආයි කෙලස් පහර දෙනවා. ආයෙත් ඔන්න මොනමන හරි මේ අපි තුන් රාග ද්වේෂ සිතුවිලි ඔන්න හට ගන්නවා. මොකද අන්න කන අසංවර කරගත්තා. ඒ වගේමයි දිව, ඒ වගේමයි නාසය, ඒ වගේමයි කය, ඒ වගේමයි මනසත්. අපේ දැනට මේ හිතේ තියුණා නම් යම්කිසි ශාන්ත භාවයක්, හිතේ තියුණා නම් යම්කිසි කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. ඉතින් ඒක රැක ගන්න නම් එකතකින් සංවර වෙන්න වෙනවා. ඒ නිසා ඒකට කියනවා සංවර අප්‍රධානය කියලා. ඊළඟට පෙන්නනවා උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් ඔන්න මොකක් හෝ හේතුවකට හිතේ අකුසලයක් පහළ වුණා. හැබැයි ඒක තියාගෙන ඉන්න එපා. ඒක අයින් කළා දාන්න. ඒක ප්‍රහාණය කිරීම සඳහා අන්න චන්දං ජනේති. ඒ සඳහා ඡන්දයක් හිතේ කැමැත්තක් ඇති කරගන්න. වායමති මේ වෑයමක් දරන්න. විරියං ආරභති වීරයක් අරබන්න. චිත්තං චිත්තං පග්ගන්හාති. තිතේ සිතේ එක්තරා ආන්දමකින් අදිෂ්ඨානයක් ඇති කරගන්න. පදහති පදං වීරයක් අරබන්න. ඕකට කියනවා පහණ ප්‍රධානයි කියලා. ඒ කියන්නේ ප්‍රහාණය කිරීම සඳහා තමයි දැන් ප්‍රදන් වීරයක් අරබන්නේ. මොකද දැන් ඔන්න හිතේ කෙලෙසයක් ඇවිල්ලා තියෙන්නේ. කේශයක් ආව නම් මොකක් මොකක් හරි ඒ උපක්‍රම පාවිච්චි කරලා කෙලෙසේ දුරු කරගන්න වෙනවා. ඉතින් ඒක එක එක මට්ටම් වලින් තමයි කියන්න වෙන්නේ කොහොමද කෙලෙස් දුරු කරන්න කියලා. ඇතම් කෙනෙක් අපිටම තාම විපස්සනාවක් කරලා නැත්නම් හිතේ සතිය දියුණුවලා නැත්නම් ඉතින් සාමාන්‍ය සරලකම පාවිච්චි කරන්න පුළුවන්. හිතේ රාගයක් තියෙනකොට අසුභයක් වඩනවා, ද්වේෂයක් තියෙනකොට මෛත්‍රියක් වඩනවා, නැත්නම් වෙන පැත්තකට හිත යොමු කරනවා. ඔය වගේ ඉතින් নানা ප්‍රකාර ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විපස්සනාවක් ටිකක් හරි වඩපු කෙනෙක් නම් ඔන්න ඒ දිහා අනිත්‍ය විදිහට බලනවා, දුක්ඛක් විදිහට දකිනවා, ඕලාරික විදිහට දකිනවා, එක එක විදිහට දැකලා ඔන්න දුරු කරන්න පුළුවන්. ඔය වගේ තමන් එතකොට උත්සාහත් වෙන්න වෙනවා කොහොමද මේ දැන් මේ හිතේ යම්කිසි ද්වේෂයක් පහළ වෙලා තිනවා ඒක දුරු කර ගැනීම සඳහා, රාගයක් පහළ වෙලා තිනවා අන්න රාගය දුරු කර ගැනීම සඳහා, වාක් හරි හිතේ පැටලවිල්ලක් ඇති වෙලා තිනවා අන්න පැටලවිල්ල දුරු කර ගැනීම සඳහා, එක්තරා අන්දමකින් තමන්ගේ හිත දිහා ආපසර හැරලා බලන ගතියක් අපි ගාව තියෙන්න ඕනේ. මේ හිතේ තත්ත්වය දැන් කොහමද? මේ හිත දැන් රාග බරිතද? මේ හිත දැන් ද්වේෂ බරිතද? මේ හිත දැන් පැටලිලාද? දැන් ඇතුලේ කතාවක් යනවාද? නැත්තම් මොකක් හරි මාන්නයක් ඇවිල්ලාද? ඔය වගේ අපි නිකන් අපි දිහා බලන ගතියක් තියෙන්න ඕනේ. බලන ගතියක් තුලින් තමයි අන්න ඒක දුරු කරගන්න අන්න වෑයමක් දරන්න වෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති. ඉතින් මේවා ඉබේ දුරු වෙන්නේත් නැහැ. මොකද හෙලස් වල තියෙනවා හරිම ආස්වාදනීය පක්ෂයක්. තොටේ ආස්වාදනීය පක්ෂය නිසා හිතේ ක්ලේශයක් ආවම ඒක පළපදියම් වෙන ගතියක්, අපිත් නිකන් ඒකට උදව් කරන ගතියක්, හිතේ අර පරණ පුරුද්දට යන ගතියක් තියෙනවා. ඉතින් එහෙනම් අපි උත්සාහත් වෙන්න ඕනේ මෙන්න බුදුරජාන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. හිතේ කෙලෙස් ආවම පදිංචි කරගන්න යන්න එපා. එතෙන්දී ඉවසන්න යන්න එපා. මේ ඉවසීම සම්බන්ධයෙන් කතා කරද්දි කෙලෙස් සම්බන්ධයෙන් කියන්නේ ඉවසීම නෙමෙයි. ඉතින් ඒ නිසා එතෙන්දි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම දුරු කිරීම සම්බන්ධයෙන්, ප්‍රහාණය සම්බන්ධයෙන්. එතකොට ප්‍රහාණ ප්‍රධානයක් අරබන්න කියනවා අන්න ඒ විදිහට හිතේ අකුසල් තියෙනවා නම්, කෙලෙස් තියෙනවා නම් අන්න කෙලෙස් දුරු කිරීම සඳහා ප්‍රහාණයක් ආරම්භ කරන්න කියනවා. ප්‍රහාණයක් මේ පටන් ගන්න කියනවා. ඊළඟ දැන් ඔය දෙක ඔය කාරණා දෙක කියන්නේ බුදුරජාන් වහන්සේ අකුසල් සම්බන්ධයෙන්. අකුසල් සම්බන්ධයෙන් උන නූපන්න අකුසල් නූපද වීම සම්බන්ධයෙන්ුත්, උපන්න අකුසල් දුරු කිරීම සම්බන්ධයෙන්ුත් ඔන්න ඔය පැත්තෙන් සංවරප්පදාහණයකුයි පහණප්පදාහණයකුයි පෙන්නනවා. ඊළඟට පෙන්නනවා කුසල් සම්බන්ධයෙන්. දැන් නූපන් කුසල් තියෙනවා නම් ඒ නූපන් කුසල් උපදව ගන්න උත්සාහත් වෙන්න වෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් අකුසල් වගේ නෙමෙයි, අකුසල් නම් ඉබේම පහළ වෙනවා. ඒක තමයි ඉතින් අපි කල්ප ගණන් තිස්සේ පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා අකුසල් නම් ඕනතරම් පහළ වෙනවා. අපි ආයි උත්සාහ කරන්න දෙයක් නැහැ. නමුත් කුසල් දහම් කියන එක අපි උත්සාහයක් දරන්න වෙනවා හිතේ පහළ කරගන්න. තියෙන දෙප් තව තව වර්ධනය කරගන්න. ඒ නිසා නූපන්නා වූ යම්කිසි කුසලයක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්, මේ නිවන් දකින්න උවමනා කරන යම්කිසි ශක්තියක් තියෙනවා නම්, අන්න ඒ ශක්තිය තමන්ගේ හිතේ ජනනය කරගන්න, ඇති කරගන්න අනුත්සාහයක් දරන්න වෙනවා. එහෙනම් කියනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා කියනවා. දැන් අපිටම සතිය තාම මදි කියලා තේරෙනවා. එහෙනම් ඉතින් සතිය වඩන්න උත්සාහත් වෙන්න වෙනවා. කොහෙදද සතිය නැත්තේ කියලා තේරුම් අරගෙන අන්නේ සතිය තමන්ට දුර්වල තැන් ටික හඳුනගෙන ඒ දුර්වල තැන්වල සතිය වඩන්න උත්සාහත් වෙන්න ඕනේ. මේක නිකන් ඉබේ වෙන්නේ නැහැ. ඊට තමන් නිකන් සිහි කැඳවීමක් කරන්න ඕනේ. මෙන්න මෙතෙන්ට යනකොට සතිය නැහැ. මෙතෙන්ට යනකොට මම වෙන ලෝකෙක ඉන්නේ කියලා තේරුම් අරගෙන අපිටම උදාහරණයක් වශයෙන් ඔන්න තමන් යනවා ඔන්න කුටිය ඇතුළට. කුටිය ඇතුළට යනකොට තමන්ට නිකන් සිහිය නැත්තම් අන්න කුටිය ඇතුළට යනකොටම සිහි කැඳවීමක් කරන්න ඕන. සතිය පිහිටවන්න කියලා අන්න මොකක් හරි ලේබල් එකක් කරවලා හරි මේ මතක් කරලා දෙන්නනවා අපේ හිතට. දැන් ආයි සතිය පිහිටවන්න. දැන් මේ කොහෙද ඉඳන් ආව? ඔන්න දානශාලාවේ ඉඳන් ආවා, වැඩපලේ ඉඳන් ආවා, කොහක් හරි රාජකාරියක ඉඳන් ආවා. ඔන්න දැන් මම කාමරේට යනවා. ඔන්න මම වගේ කුටිය ඇතුළට යනවා. යනකොට ඔන්න දැන් සතිය පිහිටව ගන්න. ඔන්න ආයෙත් මේ ලෝකෙට එන්න. වෙන වෙන දේවල් කල්පනා කර කර යන්න එපා කියලා අන්න සිහි කැඳවා ගන්න වෙනවා. සතිය පිහිටවන්න. අන්න ඒ සඳහා චන්දං ජනේති. උවමනාවක් ඇති කර ගන්න වෙනවා. ඒ සඳහා වීරයක් ආරම්භ කරන්න වෙනවා. ඒ සඳහා වෑයමක් දරන්න වෙනවා. ඒ සඳහා අන්න පදං වීරයක් අරබන්න වෙනවා. මොකද කියන්නේ හිත හැමතිස්සම මේක අමතක කරනවා. සතිය පිහිටවන එක හිත අමතක කරනවා. හිතට පුරුද්දක් නැහැ මේ සතිය පිහිටුවාගෙන මේ ලෝකේ ඉඳලා. හිතට පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි අතීතයේ වෙච්ච යම්කිසි රසවත් සිද්ධියක් අල්ලගෙන ඔන්න ඒකේ පැටලිලා ඉඳලා. එහෙම නැත්නම් අනාගතේ කරන්න තියෙන මොකක් හරි සැලසුමක් අල්ලගෙන ඔන්න ඕකේ පැටලිලා ඉඳලා තමයි හිත ආස්වාදයක් ලබන්නේ. එහෙමනම් මේ සරල වර්තමානයේ පැමිණීම සම්බන්ධයෙන් හිතට සිහි කැඳවන්න වෙනවා. හිතට හැමතිස්සෙම මතක් කරලා දෙන්නවනේ ආයි එන්න මෙන්න වර්තමානට. ආයි එන්න මේ ලෝකෙට. ආයි එන්න මේ ආරණ්‍ය නම් ඉන්නේ ඔන්න ආරණ්‍යට එන්න. ආයි එන්නේ ඔන්නේ කුටිය නම් ඉන්නේ කුටිය ඇතුළට එන්න. ආයි මේ පුටු උඩ නම් ඉන්නේ පුටු උඩට එන්න. කියලා හැමතිස්සෙම අපිට මේ මොහොතට පැමිණෙන්න මම දැන් මෙතනට එන්න සිහි කැඳවන්න වෙනවා. නැත්තම් හිත අමතක කරලා දාලා ආයෙ පරණ පුරුදු වල යනවා. ඉතින් අන්නේ වගේ අපි මේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය කියන එකට තාම මේ පහළ වෙච්ච නැති යම් හැකියාවන් උපාදනය කිරීම පිණිස ඇතිකර ගැනීම පිණිස එනම් අපි අනිවාර්යෙන් උත්සාහයක් දැරිය යුතුයි. අපි මේ ඉන්නේ නැහැ. දැන් අපේ ගෙවත්තක හොඳට උදුළු ගාලා නිකම් පොළව තියලා තිබුණොත් මේකේ මේ අඹ ගහක් ඉබේ පැලවෙන්නේ නැහැ. ඊළඟට දෙල් ගහක් කොස් ගහක් මොනා හරි වටනා පැලයක් ඉබේ පැලවෙන්නේ නැහැ. හැබැයි තනකොළ නම් ඉබේ පැලවෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් ඔහේ තිබ්බොත් නම් කෙලස් නම් ඉබේ පැලවේවි. කෙලස් නම් ඉබේ වර්ධනය වේවි. නමුත් කුසල් දහම් නම් ඉබේ වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා කුසල් දහම් වර්ධනය සම්බන්ධයෙන් පුදුමාකාර උත්සාහයක් දරන්න ඕන. සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා. අන්න ඒ විදිහට වීරයක් වැඩුවොත් කැපකිරීමක් කළොත් නම් අන්න කුසල් දහම් වඩා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට දැන් එතන කියනවා භාවනප්පදානය කියලා ඔය කොටසට කියනවා. ඒ කියන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. දැන් මේ තාම ඉපදුනේ නැති කුසල් දහම් දියුණු කර ගැනීම සඳහා අන්න මේ ව්‍යායාමයක් දැරීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ ඒකට භාවනා ප්‍රධානයි කියලා. පදං වීරයක් අරමුණව භාවනා කියන්නේ වර්ධනය කිරීම සම්බන්ධයෙන්, දියුණු කිරීම සම්බන්ධයෙන්. ඊළඟට අන්තිම එක පෙන්නනවා උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති චිත්තං බග්ගණ්හාති පදහති කියලා අන්න මේ විස්තර කරනවා. දැන් සතිය කියමුක සතිය පොඩ්ඩක් දැන් ඔන්න වර්ධනය වුණා කියලා තේරෙනවා. හැබැයි දැන් ඕක පවත්ව ගන්න ඕනේ. ඕක දැන් ආයේ පිරෙහෙන්න දෙන්න එපා. ඔය මට්ටම රැක ගන්න. තිතියා. තිතියා කියන්නේ මේ මට්ටමේවත් අඩුතරමින් තියාගන්න. ඒක සිට පිහිටවා ගන්න දැන්. තමන්ගේ හිතේ මේ වඩාගත් සතිය දැන් පිහිටව ගන්න. දැන් නැත්තම් ඒක ආයෙ ඉස්සලා යනවා. ආයෙත් ඔන්න ගෙදර ගියා. ආයෙත් ගෙදර ගිහිල්ලා ආයෙත් පරණ දේවල් වල කතා කළා. ආයෙ ඔන්න ටීවී එක ඉස්සරහින් වාඩි වුණා. අන්න පත්‍රේ ප්‍රවෘත්ති පත්‍රේ අතට ගත්තා. නැත්තම් කට්ටියත් එක්ක කතාවට වැටුණා. නානක් ප්‍රකාර දේවල් කරනකොට අන්න වැඩපුටි එක අන්න ආයෙත් දිය වෙලා යනවා. ආයෙත් බොඳ වෙලා යනවා. ආයෙත් අපිව අපිවේ අපේ හිතින් ලිස්සලා යනවා. ඉතින් එහෙම ලිස්සලා යන නොදී පිහිටව ගන්න. මේක තබා ගන්න. තමන් ගාම තබා ගන්න. දියුණු කරගත්ත යම් කිසි කුසල දහමක් තියෙනවා නම් අන්නේ කුසල දහම තමන් තුළම දැන් තබා ගන්න. තිතියා. අසම්මෝසාය. දැන් සමහර ලාවට ඔන්න සිහිය නැති වෙන අවස්ථා තියෙනවා. දැන් සතිය සම්බන්ධයෙන් කතා කරනවා නම් සමහර ලාවට ඔන්න සිහිය නැහැ. සමහර ලාවට ඔන්න සිහිය තියෙනවා. එහෙම බෑ. පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සාහත් වෙන්න. හැමතිස්සෙම අවදිමත් භාවයකින් හැමතිස්සෙම එළඹ සිට සිහියකින් ඉන්න උත්සාහත් වෙන්න කියන එක අන්න අසම්මෝසාය. නැත්තම් වෙනත් කුසල් දහමක් සම්බන්ධයෙන් වුණත් දැන් සමහර ලාවට තියෙනවා සමහර ලාවට නැහැ. අන්න ඒ වගේ නිකන් අවිනිශ්චිත භාවයක නැතුව හැමතිස්සෙම දිගටම පවත්වන්න පුළුවන් ගතියක් අසම්මෝසාවක් ඇති කරගන්න කියනවා. වේපුල්ලාය මේක විපුලත්වයකට පත් කරගන්න මේක මහත්වයකට පත් කරගන්න තියෙන සත්‍යය ඊටාම දුර්වල මට්ටමක් නම් ඒක තව වර්ධනය කළා මහත් බවට පත් කරගන්න කියලා කියනවා වේපුල්ලාය. ඊළඟට භාවනාය ඊළඟට මේක තව දියුණු කරන්න තව දියුණු කරන්න පාරිපූර්ය මේක පරිපූර්ණත්වයකට පත් කරන්න. අන්න ඕකට කියනවා අනුරක්කන පධානය කියලා. මේ මොකද්ද ඇති කරගත් එකේ ඇති කරගත්ත හැකියාව ඇති කරගත්ත කුසලය ඇති කරගත්ත මේ සතිය සමාධිය ප්‍රඥාව සද්ධාව වීරය මේ හැම විවිධාකාර හැකියාවන් අනුරක්ෂණය කරන්න මේක ආරක්ෂා කරගන්න. මොකද හුඟක් වෙලාවට අපිට වෙන්නේ ඒකේ අනිත් පැත්ත උත්සාහවත් වෙනවා. අපි පරයන්කෙන් ඉන්නවා සක්මනක් කරනවා අනිත් දේවල් කරනවා. හැබැයි දන්නෙම නැහැ ඒක හදාගත්ත ටික ආයෙත් ලිස්සලා යනවා. ආයෙත් ඉතින් හදනවා. ආයෙත් ඒ ටික ලිස්සලා යනවා. ආයෙත් හදනවා. ආයෙත් ලිස්සලා යනවා. ඉතින් නැවත නැවත මතක් කරගන්නන්නේ කොහොමද දැන් මේ සෑහෙන මහන්සිලා යමක් දැන් දියුණු කරගත්තා සතිය ටිකක් වඩා ගත්තා හිතේ සමාධියකුත් දියුණුණා කොහොමද මේක ලිස්සලා යන්න නොදී මාගාම තියාගන්නේ කොහොමද මේක තව ටිකක් වර්ධනය කරගන්නේ කොහොමද මේක විපුලත්වයකට පත් කරගන්නේ කොහොමද මේක මහත්වයකට පත් කරගන්නේ කොහොමද මේක පරිපූර්ණත්වයකට පත් කරගන්නේ කොහොමද. ඉතින් එකාතකින් මාර يعني සෑහෙන වීරයක් දරන්න වෙනවා. يعني මොකද අනිත් පැත්තෙන් අකුසල් ගහන්න හදනවා. අකුසල් මතුවෙන්න හදනවා. මතුවෙන්න හදනකොට අන්න ඒක මතුවෙන්න නොදී ඉන්න වීරයක් දරන්න වෙනවා. අර යම් කිසි මොකක් හරි අතපසු වීමකින් ඔන්න අකුසලයක් හිතට ආවා නම් රාගය ద్వේෂයක් හිතට ආවා නම් ඒක දුරු කරගන්න වීරියක් දරන්න වෙනවා. ඊට තාම ඉපදුනේ නැති ඒවා ටික උපදවා ගන්න කුසල් දහම් ඉපදිලා නැති ඒවා ටික උපද්දවා ගන්න වීරියක් දරන්න. යම් හෝ මට්ටමකින් උපද්දව ගත්තා නම් ඒ ටික රැක ගන්න උත්සාහ දරන්න වෙනවා. ඒ නිසා මහර ලස්සන්ට ඉතින් බුදුන් වහන්සේ පෙන්නනවා එක අතකින් අන්න සංවර ප්‍රධානයක් කරන්න වෙනවා. ඊළඟට පහණ ප්‍රධානයක් කරන්න වෙනවා අකුසල් සම්බන්ධයෙන්. ඊළඟට භාවනා ප්‍රධානයක් කරන්න වෙනවා කුසල් සම්බන්ධයෙන් ඒක දියුණු කරගන්න. ඊළඟට අනුරක්ෂණ ප්‍රධානයක් කරන්න වෙනවා දියුණු කරගත්ත ටික රැක ගන්න. ඉතින් ඒ විදිහට හරිම ලස්සනට පෙන්නනවා. එතකොට මේ පදන් වීර සම්බන්ධයෙන් අන්න ඒ වගේ අප්පටිවාණිතාච. අප්පටිවාණිතාච කියන්නේ නොපසුබස්නා වීරයක්. කියන්නේ මේ පසුබසින්නේ නැහැ. දැන් ආයෝග පොඩ්ඩක් කරා ආය ඇතිය කියලා පසුබසින්නේ නැහැ. නැත්තම් ඔන්න වැස්සයි අද කරන්න බෑ කියලා අත්හැරලා දාන්නේ නැහැ. ඔන්න පොඩ්ඩක් ලෙඩ වුණාය දැන් නම් කරන්න බෑ කියලා අත්හැරලා දාන්නේ නැහැ. ඊළඟට ඔන්න අද නම් අවුවේ කියලා අත්හැරලා දාන්නේ නැහැ. අද නම් කෑවා වැඩිය කියලා අත්හැරලා දාන්නේ නැහැ. අද බඩ පිරුනේ නැහැ කියලා අත්හැරලා දාන්නේ නැහැ. ඉතින් ඔය වගේ අපිට විවිධාකාර හේතුන් හිතට එන්න පුළුවන් මේක නවත්තන්න. මේක අද නම් කරන්න ඕනේ නැහැ පස්සේ කරනවා කියලා හිතට විවිධාකාර නිදහසට කාරණා එන්න පුළුවන්. නමුත් නිදහසට කාරණා අරගෙන මේක අත්හැරලා දැම්මොත් ඉතින් Taman තේරුම් ගන්න තියෙන්නේ කොයි වෙලාවේ මොනව වෙනවද දන්නේ නැහැ. මේ කයෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ තාම හම්බෙලත් නැහැ. කොයි වෙලාවේ අර ඒ අර අපි මතක් කරගත්ත ධම්මපදයේ ගාතාවේ තියෙන එකයි පේන පින්දුවම කාය මිමං විදිත්තා. කොයි වෙලාවේ මේක මේ පේන පින්දුවක් මේ තියෙන්නේ. කොයි වෙලාවේ මේක පුපුරනවද දන්නේ නැහැ. කොයි වෙලාවේ ආයේ ඉස්පිරිතාලේ යන්න වේද දන්නේ නැහැ. කොයි වෙලාවේ එක්තැන් වේද දන්නේත් නැහැ. කොයි වෙලාවේ කැන්සරයක් ඇදිද දන්නේත් නැහැ. කියන්න බෑ කිසිම දෙයක් සම්බන්ධයෙන්. හැම දෙයක් සම්බන්ධයෙන්ම තියෙන පුදුමාකාර මේ අවිනිශ්චිත භාවයක්. අර මේ ළඟදී මේ ඊමේල් එකක් ආවා. මෙහෙත් අර ඉස්සර ආපු මේ ස්වාමින්වහන්සේ කෙනෙක් හිටියා පවේස කියලා. මමන්ට දැකලා ඇති. චෙක් හාමුදුරුවක්. චෙක් ස්වාමින්වහන්සේ හතර හැඩි දැඩි ස්වාමින්වහන්සේ නමක්. ඇයිලා මතකද මේ මෑතකදී එහෙමත් ආවේ මේ කඳුබඩ තමයි හිටියේ. උන්වහන්සේට මේ පිළිකාවක් හැදිලා. උන්වහන්සේ පල්හ නැවතිලා හිටියේ අර ගිලන්හල එහෙම නැවතිලා මේ බෙහෙත් එහෙම කළේ. උන්වහන්සේට පිළිකාවක් හැදිලා තිනවා මේ තරුණ වයසේ. අවුරුදු මම හිතන්නේ 35ක් 40ක්වත් ඇති. ඒ වගේ වයසේ උන්වහන්සේ ඒක නැති කරගන්න කියලා මේ නොකා ඩොබී ඉඳලා අන්තිම නොකා නොබී ඉඳීම නිසා පෝෂණය අඩු වෙලා මොලේ ඩැමේජ් වෙලා. ඉතින් දැන් එක්තැන් වෙලා ඉන්නවා මේ ස්පිරිතාලේ. ඉතින් අන්න ඒ වගේ ඉතින් මේ අපිට කිසිම දෙයක් සම්බන්ධයෙන් ඒ නිසා අපි තරුණයි කියලා අපි දැන් නිරෝගී කියලා කිසිම දෙයක් සම්බන්ධයෙන් හරියට නිශ්චිතව කියන්න බෑ. කොයි වෙලාවෙ මාරය ඇවිල්ලා යමු කියලා අඬ ගහයිද දන්නේ නෑ. ඉතින් අපේ 16 කුටිය සායනාසේ බලාපොරොත්තුුනේ නෑ. හැබැයි එන්න කෝ ඉතින් යන්න උනා. මගදීම යන්න උනා. ඒ වගේ තමයි. ඉතින් කොයි වෙලාවෙ එන්න කියයිද දන්නේ නැහැ. යන්න බලන් ඉන්නයි තියෙන්නේ. ඉතින් යනකම් ඉතින් යන්තම් හිත හදාගන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ඒ නිසා අර බුදුරජාන් වහන්සේ කෙනනේ පදන් වීරයක් ආරම්භ කරන්න කල් දාන්නේ නැතුව පදන් වීරය නිතරම ඉතින් ආරම්භ කළා තියාගන්න වෙනවා. අප්පටිවානිදාච පදානස්මින්. ඒක පසුබසින්නේ නැතුව ඒ පදන් වීරය වඩන්න වෙනවා. මොකද භවනාවක් කරනවා කියන්නේ මුල් කාලේ නිකන් හරියට මේ ලිස්සන ගහේ නගිනා වගේ වැඩක්. මොකද පොඩ්ඩක් උතින් විසන ගහේ නැග්ගට පස්සේ ආයෙත් ඉතින් රෝටල බහ ගාලා විමිට වැටෙනවා. ඉතින් ආයෙත් නගිනවා. ආයෙත් විමිට වැටෙනවා. ආයි හොම්බෙන් යන්නේ උලදී. හයි අච්චර වහන්සලා ඔක්කොම කරගන්නවා. ආයෙත් ඔක්කොම ඉවරයි. ඉතින් ආයි දඟලන්න ඕනේ. ආයි පොඩ්ඩක් ඉතින් හදා ගන්න. ආයි දඟලන්න ඕනේ. ආයෙත් හිත විසිරිලා හිතේ කෙලවරක් නැතුව ආයි කෙලස් එනවා. දැන් ඉස්සලා සෑහෙන මේ දඟලලා මේ හිත පොඩ්ඩක් දමනේ කරගත්තා. දැන් ආයිත් කෙලස් එනවා. ආයිත් ඇතුලේ කතාව වැඩි වෙලා. ඉතින් ආයිත් දඟලනවා. ආයෙත් පොඩ්ඩක් කියලා ඉඳලා මං කරේ දෙයකට පැටුණා නේද ආයෙත් ඔන්න කෙලස් වෙනවා ආයෙත් බිමටම වැටෙනවා බින්දුවටම වැටෙනවා ඉතින් පුදුමාකාර වීර්යයක් දරන්න එනවා ඇත්තටම මේ හිත ගොඩ ගන්න ඒ නිසා ආධුනික මට්ටම කියන්නේ හරියම එක අතකින් මේ අනුකම්පා සහගත කට මේ මට්ටම පොද පුදුමාකාර වීර්යයකින් තමයි මේක උසල ගන්න වෙන්නේ මේ මට මතකයි ලොකු සාමින් වහන්සේගේ ධර්මදේශනාවක තියෙනවා මේක හරියන්නේ රොකට් එකක් දියත් කරනවා වගේ කියලා දැන් රොකට් එකක් මේ දියත් කරනකොට රොකට් එකේ තියෙන ඉන්ධන වලින් 80%ක්ම වැය වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් එළියට ගන්න. කියන්නේ ලොකු ගුරුත්වාකර්ෂණයක් මත තමයි ඒක තියෙන්නේ. ඉතින් මුළු පොළව දෙදරවගෙන අර ඉන්ධන දහණය වෙනවා. ගිනි පුලිඟු විසිරෝගෙන මුළු ගිනි ජාලාවකින් තමයි මේක උස්සලා ගන්න. ඒකට අර ඉන්ධන අපිටම ඉන්ධන වලින් 80%ක්ම වැය වෙනවලු. 80%ක්ම වැයනවලු මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් එළියට ගන්න. ගුරුත්වාකර්ෂණයෙන් එළියට ගියාට පස්සේ අන්න තියෙන කැලී ටිකකුත් හල්ලා දාලා අන්න බොහොම නිදැල්ලේ යනවා. අන්න ඒ වගේ තමයි අර නීවරණ පහෙන් මේක මුදව ගන්න. නීවරණ පහ යටපත් කරගන්න පුදුමාකාර ශක්තියක් අපිට වැය වෙනවා. පුදුමාකාර වීර්යයක් දරන්න එනවා ආරම්භ කාලයේදී මේ නීවරණ පහ යටපත් කරන්න. මොකද අපි ගෙවල් වල ඉඳලා එනකොට නීවරණ ගොඩක් එක්ක එන්නේ. නීවරණ වලින් පෝෂණය වෙලා එන්නේ. ඒ නීවරණ ටික යටපත් කළා ආයිත් මේ ආන්තන් හිතේ සමාධියක් ඇති කරගන්න. නීවරණ යටපත් කළා හිතේ මේ සතියක් දියුණු කරගන්න, ශාන්ත භාවයක් ඇති කරගන්න සෑහෙන්න සටනක් කරන්න වෙනවා. ඒ සරණ තමයි සෑහෙන්න වීර්යක් අවශ්‍ය වෙන්නේ. යම් පමණකින් ඔන්න මේ වීර්ය හරහා වෙතින නීවරණට යටපත් කරගෙන යම් හෝ විදිහකට පොඩ්ඩක් ඔන්න ඉස්සරහට ආවනම් තමන්ට පොඩ්ඩක් තේරෙනවා එතකොට. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. මේ විදිහට පොඩ්ඩක් දාගත්තාම මෙහෙන් දාලා හෙන් දාලා යන්න පුළුවන් කියලා ඉතින් පොඩ්ඩක් තේරෙනවා. එතකොට ඉතින් අර තමන්ට යම් අත්දැකීමක් ලැබිලා. ඒ නිසා අර මුල් කාලෙදී පුදුමාකාර වීර්යයක් දරන්න වෙනවා. නැත්තම් අපි මේ මුල් කාලෙදී වීර්ය දරුවේ නැත්තම් පස්සේ ඉතින් අතහැරලා යනවා. පස්සේ ඉතින් වීර්ය දරන්න හිතෙන්නේ නැහැ. වෙන වෙන දේවල් ඉතින් ඔළුවට එනවා. ඊට පස්සේ ඉතින් සම්පූර්ණයෙන්ම වෙන වෙන දේවල්ට මූලිකත්වය දීලා අන්න වෙන පාරවල් වල යනවා. අන්න ලාභ සත්කාර ඔස්සේ යන්න පුළුවන්. සීලය ඔස්සේ යන්න පුළුවන්. සමාධියක් අල්ලගත්තා නම් ඔන්න ඒක ඔස්සේ යන්න පුළුවන්. අන්න ඒ වගේ හිර වෙන තැන් බහුලව තියෙනවා. ඒ නිසා මේ වීරය දරනවා කියන එක අනිවාර්යෙන් එතකොට නොපසුබස්නා වීරයක් දරන්න කියලා කියනවා. ඒකටම සම්බන්ධ කරලා මෙතෙන්දි පෙන්නනවා අසන්තුට්ඨිතාච කුසලේසු ධම්මේසු. එතකොට මේ කුසල් ධම්ම වැඩි වීම සම්බන්ධයෙන් තියෙනෝනේ අතෘප්තිකර භාවය. ප්‍රමාණවත් උනේ නැහැ. තාම මට යන්න හම්බුන්නේ නැහැ. තාම ඉවර නැහැ වැඩේ. තාම කරගන්න බැරි වුණා වැඩේ. තව ඉස්සරහට යන්න තියෙනවා කියලා අර අපි තුල අතෘප්තිකර භාවයක් තියෙනවනම් තමයි අන්න තව තව උත්සාහත් වෙන්නේ. තව තව කරන්න උත්සාහත් වෙන්නේ. ඉතින් මේ කරුණු මම හිතනවා අදට මේ මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් කියලා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවකදී අද පැවැත්වෙන්නේ තේ නිසා තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් හරි ධර්මයේ සම්බන්ධයෙන් හරි අද මේ කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් හරි කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් මේකට යම් මේ ඌණ පූර්ණයක් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා.
කියන්න. මොදර විනයදර උපේතල සිතාගාමී මහ සංඝරත්නයේදී කියන්නේ කතා කරන්නේ යම් කිසි දුරයක් වෙනම් තමයි නිහිලා මේ එන්නේ කියන මන්නේ යන්න අදහස් කියලා මම මේ ධර්මයේ දරාගෙන ඉන්න විදිය මෙන්න මෙහෙමයි.
ඔව්.
ඒ ගැන නිවැරදි කිරීමක් කරගන්න කියලා මේ
කියන්න බලන්න.
අපිට පූර්ණ කර්මානුරූප සලායතන ලැබුණානේ.
අහහ.
සලායතන ලැබිලා දැන් තින්න සංගති පස්සෝ කියනකොට සත්පත්ත්‍ය වේදනා සාමාන්‍යයෙන් වේදනාව කියන එක එතන අදුක්කම සුඛ දුක්ඛ කියන මේ තීරණයක් නැතුව නාම මාත්‍ර වේදනාවක් පමණයි තියෙන්නේ. එතනදී අපි අවිද්‍යාව මිශ්‍ර වෙලා අපි සංඥාව සහිත සංකාර පහල කරනවා. එතකොට අවිද්‍යාපත්‍ය සංකාර අපිට සිහිය තිබුණදී
නෑ. ඔතනම පොඩි වැරද්දක් තියෙනවා. ඔතනම සම වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ වේදනාවට එන්න කලින් ස්පර්ශය තියෙන්නේ. පස්සපච්චය වේදනා කියන එක එතන තියෙන්නේ. ඊට පස්සේ ස්පර්ශයට එන්න කලින් අන්න සලආයතන තියෙනවා. සලආයතන නිසා අන්න ස්පර්ශය සිද්ධ වෙනවා. සලආයතනට එන්න කලින් අන්න නාම රූප තියෙනවා. නාම රූප වල අතුයිති විහිලා යාම තමයි සලආයතන කියලා කියන්නේ. නාම රූපෙට එන්න කලින් අන්න මේ විඥාන තියෙනවා. විඥාන පච්චය නාම රූපං. අර විඥාන ඇති වෙන්නේ ඊළඟ සංස්කාර හරහා. සංස්කරණය කිරීම හරහායි විඥාන සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව හරහා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. අන්න වේදනාවට පස් තමයි දැන් මහත්යත් පටන් ගත්තේ. දැන් වේදනාවට එනවා කියන්නේ අර ලොකු කතාවක් හරහා. අන්න වේදනාවට ආවට පස්සේ ඒක සැප වේදනාවක් නම් අන්න තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. ඔව්.
එතකොට එතන අපි විද්‍යාව පහල කරගත්තොත් ඒ පස්ස වෙන තැනදී අපිට මේ ඒ කර්ම සකස් නොවී තියෙන්න පුළුවන්ද කියන එකයි. ඊට පස්සේ සංඥා සංකාර වලට ගිහිල්ලා විඥානයේ පහළ වුණොත් අපි නන්දි රාගයෙන් නොබැදී හිටියොත් අපිට යම් සහනයක් තියනවාද?
ඒක තමයි ඇත්තම ප්‍රතිපදාව. ඒක තමයි චන්දරාග පහනාය කියලා. එහෙම කියන්නේ චන්දරාගයේ දුරු කිරීම සඳහා තමයි බුදුරජාන් වහන්සේ ගාව බ්‍රහ්මචර්ය වාසය කරන්නේ කියලා ඇතම් සූත්‍ර දේශනාවල දේශනා කරනවා. දැන් භික්ෂුන් වහන්සේලාගෙන් ඇවිල්ලා වෙනත් තීර්ථකයෝ ඇවිල්ලා අහනවා මේ මොකටද මේ මහානකම් පුරන්නේ? මේ මොකටද බ්‍රහ්මචර්යයන් රකින්නේ? ඒකට කියන චන්දරාණ පහනත්තාය. මේ චන්දරාගේ දුරු කර ගැනීම සඳහායි මේ චක්‍රචර්යයක් ආරක්ෂා කරන්නේ කියලා එහෙම මේ උත්තර දෙනවා. එතකොට ඒ චන්දරාග ප්‍රහාණය කියන එක නැත්නම් තණ්හාව දුරු කිරීම කියන එක ඉතින් තණ්හාව දුරු කිරීම කියන එක එතකොට ටික ටික තමයි ඉතින් කරගන්න තියෙන්නේ. ඒක ඉතින් එක ඔය වගේ ලින්ක් එකක් දැනගත්තා කියලා එක යුගලයක් දැනගත්තා කියලා ඔක්කොම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් අර පටිසමුප්පාදේ එන යුගල වශයෙන් පෙන්නන තැන්වල ඒ පහසු යුගලයක් තමයි ඔය ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා කියන යුගලය. ඒ කියන්නේ ඒකෙදි දැන් අපි කය දිහා බලාගෙන කයේ සිද්ධ වෙන වේදනාවක් හිතින් දකින්න පුළුවන් හැකියාව තියෙනවානේ. දැන් අවිද්‍යාව, තණ්හාව, ඊළඟට සංස්කාර, විඥාන, නාම රූප ඔක්කොම ඇවිල්ලා මේ මනසට අයිති දේවල්. නමුත් වේදනාව කියන එක එකතකින් කයට අයිතිව ගන්න පුළුවන්. කායික වේදනාවක් තියෙනවානේ. ඒතර කායික වේදනාවක් හිතන්න මනසින් බලන් ඉන්නවා. මනසින් නැත්තම් සමාධිමත් හිතකින් මේ කායික වශයෙන් ඇති වෙන වේදනාවක් බලන් ඉන්නකොට ඒ වේදනාව හටගන්නා ආකාරය යම්සිකින් තේරුම් ගත්තා. මේ කායික වේදනාවක් තියෙනවා ඒකේ හොඳට මුලට හිත යොදාගෙන හිතට හොඳට සමාධිමත් කරගෙන කොහොමද මේ වේදනාව හටගන්නේ කියලා බලාගෙන ඉන්නොත් නැත්නම් වෙලාවට නිකන් ඇතිල්ලි ඉලක්ක වගේ දෙයක් නැත්නම් ස්පර්ශ වීමක් වගේ දෙයක් එකිනෙකට ගැටීමක් වගේ දෙයක් නිකන් තේරෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ බඳු ස්පර්ශයක් නිසා තමයි මෙන්න වේදනාව පහළ වෙන්නේ කියලා අර එතන ඒ වගේ තැනකින් තමයි ওই පටිසමුපාද න්‍යාය පටිසමුපාද ධර්මතාවය මේ හඳුනගන්න පහසු තැන. දැන් ඊළඟට තවත් ටිකක් ඔය චිත්තානුපස්සනා පැත්තට යනකොට තමයි තේරුම් ගන්න පුළුවන් දැන් ඔන්න වේදනාව පහළ වුණා. වේදනාව පහළ වෙනවත් එක්කම හිතේ ඔන්න කැමැත්තක් ඇති වෙනවා. අපි හිතමු ඔන්න හිතේ තියෙන්නේ දැන් ඇති වුණ වේදනාව සැප වේදනාවක් නම් අන්න සැප වේදනාවට මගේ හිතේ ඔන්න ඇල්මක් ඇති වුණා කියලා නිකන් අර තමන්ගේ හිත දෙහා පැත්තකින් බලන් ඉන්නකොට හිතන්න මේ වෙලාවේදී හිතේ තිබුණේ බොහොම උපේක්ෂාවක්. උපේක්ෂා සහගත බවක් තමයි හිතේ තිබුණේ. නමුත් ඔන්න මොකක් හරි සැප වේදනාවක් පහළ වුණා. සැප වේදනාවක් පහළ වෙනවත් එක්කම අන්න තමන්ගේ පරණ පුරුද්දකට අන්න ටක් ගාලා හිතේ කැමැත්තක් ඇති වුණා. මේ සැප වේදනාව තව ටිකක් ගන්න පුළුවන් නම් නැත්නම් මේක පවත්වන්න පුළුවන් නම් මේකෙන්ම තව කටක් කන්න පුළුවන් නම් නැත්නම් හිතන්න අපි මොකක් හරි මේ දෙයක් අනුභව කරනවා කියලා. දැන් මේක කටේ දාගන්න කලින් තිබුණ උපේක්ෂා වේදනාවක්. කෑවේ නෑ තාම. උපේක්ෂා වේදනාවක් තිබුණ. දැන් ඔන්න කටේ හැබැයි තිබ්බ ගමන් ඔන්න රස නහර පිනා යනවා. තොර ඔන්න ඊළඟ කටත් කන්න ඕනේ. තව කොටක් තව පොඩ්ඩක් දා එහෙන් දා ගන්න ඕනේ. නැත්නම් අනිත් පැටි ඉස්සෙල්ලා මම තව පොඩ්ඩක් ද ගන්න ඕනේ කියලා අන්න හිතේ තණ්හාවක් පහළ වෙනවා. හිතේ කෑදරකමක් මතුවෙනවා. හිතේ ආසාවක් පහළ වෙනවා. අන්න තේරුම් ගන්න පුළුවන් අන්න මේ පහළ වෙච්ච සැප වේදනාව නිසා අන්න තණ්හාව පහළ වුණා කියලා තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ කියන්නේ දැන් පටිසමුපාදයේ අංග තේරුම් ගන්න කියන්නේ සමහර අංග ඇත්තරම මේ කය දිහා හිතින් බලලා තේරුම් ගන්න පුළුවන්. සමහර අංග හිත දිහාම හොඳට හිතින් දැකලා තමයි තේරුම් ගන්න වෙන්නේ.
අනිත් එක තමයි සම්මානන්දේ සබ්බාසුත්‍රි කියන්නේ දසනාවේ පහ තබ්බා කියන දින දසලාංග වලින් මූලික තුන සංදි වෙනවා කියලා. ඔව්. අනිත් දසනාවේ පහ තබ්බා කියන එක පැහැදිලි.
ඔව් ඒකේ ඇත්තම මේ දසනාව පහ තබ්බා කියන එකේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යම් කෙනෙක් තුළ යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් ඒක පටන් ගන්න නිකන් දසනා පහ තබ්බා කියලා කිව්වට එතන දීර්ඝ විස්තරයක් එනවා. දසනා පහ තබ්බා කියන එක තමයි දීර්ඝව මේ සූත්‍රයේ විස්තර කරන්නේ. ඒක කියන්නේ යෝනිසෝ මනසිකාරයක් තියෙන කෙනා. එයා දන්නවා කියනවා මනසිකාරයක් කළ යුතු දේ මොකද්ද? මනසිකාර නොකළ යුතු දේ මොකද්ද කියලා එයා දන්නවා කියනවා. ඒ වගේමයි දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතමු. දැන් ඔන්න අපේ හිතේ ද්වේෂයක් ඇති වෙලා. ඉතින් දැන් නිවැරදිව කෙනෙක් දන්නවලු මේ ද්වේෂය හටගත්ත වෙලාවට මනසිකාර කළ යුතු දේ මොකද්ද? මනසිකාර නොකළ යුතු දේ මොකද්ද? ද්වේෂයක් නම් හිතේ හට අරගෙන තියෙන එතෙන්දී අපි ඒ අපිටම යම්ස කෙනෙක් ගැන ද්වේෂයක් හටගත්තා නම් ඒ එයා ගැන තව තව වැරදි හිතන්න ගත්තොත් එයා තමන්ට කරපු හතුරුකම් ගැන හිතන්න ගත්තොත් එයා තමන්ගේ යාළුවන්ට කරපු හතුරුකම් ගැන හිතන්න ගත්තොත් තව ද්වේෂය වැඩි වෙනවා. නමුත් අපි හිතමු එයා අපි ඒක අනිත් පැත්තක් හිතුවොත් එහෙම ආ මෙයා මේ මට මේ වෙලාවේදී හතුරුකම් කරාට මෙයා ඉස්සර නම් මට උදව් කරලා තියෙනවා. සමහරට අනාගතයේදී හොඳ වෙන්න පුළුවන්. මගේ ළමයින්ට එයා හොඳට කටයුතු කරනවා. නැත්නම් මගේ අනිකුත් යාළුවන්ට තව හොඳ දේවල් කරනවා. නැත්නම් සමාජයට යහපතක් කරනවා කියලා අන්න අපි අනිත් පැත්තක් දාලා ද්වේෂ දුරු වෙන පැත්තට හිතනවා. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා දැන් හිතේ ක්ලේශයක් පහළ වුණාම මානසිකාර කළ යුතු ක්‍රමය ගැන අපි දැනගන්න ඕනේ කියලා. මනසිකාර කර මේ මනසිකාර කල යුත්තේ මොකද්ද? මනසිකාර නොකල යුත්තේ මොකද්ද කියලා දැනගන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒ නිසා ඇතම් කෙනෙක් බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහට දන්නේ නැහැලු. මනසිකාර කල යුත්තේ මොකද්ද? මනසිකාර නොකල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැතුව මනසිකාර නොකල යුතු දේ මනසිකාර කරනවලු. ඊළඟට මනසිකාර කල යුතු දේ මනසිකාර නොකර ඉන්නවලු. එතකොට ආශ්‍රවයන් වැඩෙනවයි කියනවා. එතකොට ආශ්‍රයන් වැඩෙනවානේ. තව තව මේ ද්වේෂය වැඩෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ද්වේෂය ඔන්න වැඩෙනවා. මොකද අපි වැරදි පැත්තර මෙනෙහි කරන්නේ. හරි පැත්තර නෙමෙයි. නමුත් නිවැරදි දේ දන්න කෙනා එයා මානසිකාර කළ යුතු දේ මානසිකාර කරනවා, මානසිකාර නොකළ යුතු දේ මානසිකාර නොකර ඉන්නවා. ඒ හරහා අන උපන්නාශ්‍රවේ දුර වෙලා යනවා. නූපන්නාශ්‍රව නූපදී ඉන්නවා කියලා කියනවා. ඉතින් ඕකේ ගැඹුරට විස්තර කරන්නේ අර මමත්වයක් අරගෙන මම කියලා හිතාගෙන දැන් මමෙක්ව ආරෝපණය කරන අතීතය සම්බන්ධයෙන් හිතනවා. ආ මම අතීතේ හිටියද? මම අතීතේ හිටියේ නැද්ද? මට තිබුණේ මොන වගේ භවයක්ද? මම කොයි භවයේද මම ඉපදලා හිටියේ? ඒ භවයට ආවේ කොයි භවයක ඉඳලාද කියලා අන්න මම කියලා සංකල්පයක් හදාගෙන ආත්ම දෘෂ්ටියක් හදාගෙන මෙනෙහි කරනවලු. ඒක තමයි වැරදි මෙනෙහි කිරීම කියන්නේ. අනාගතය සම්බන්ධිනුත් ඒ විදිහටම මෙනෙහි කරනවා. මම මෙරලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? එතනින් ඉපදලා මම ඊළඟට කොහෙද යන්නේ? මම එහෙදි කන්නේ බොන්නේ මොනවද? මම අඳින්නේ පළඳින්නේ කොහොමද? කින්ද මන්ද කියලා අනාගත භවය සම්බන්ධිනුත් මම මට අනාගත භවයක් තියෙනවා කියලා හිතාගෙන ඔන්න මෙනෙහි කරනවලු. වර්තමාන භවය සම්බන්ධිනුත් ඒ විදිහටම හිතනවා. මම දැන් හොඳින් ඉන්නවා. මම දැන් කනවා බොනවා. මගේ නම මෙහෙමයි. මම මෙහා. එහෙනම් මම කියන සංකල්පේ මත අන්න මෙනෙහි කරනවලු. ඔය බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඔය වගේ මෙනෙහි කිරීම හරහා බුදුම විදිහට හිත පැටලෙනවා කියනවා. දැන් මේ මම ඉස්සරහට දාගෙන ওই විදිහට දිගින් දිගට හිත හිතා යෑම තුල ප්‍රපංච වීම තුල හිතේ කලින් නොතිබිච්ච ආශ්‍රව ඇති වෙනවායි කියලා කියනවා. විශේෂයෙන්ම දිත්‍ය ආශ්‍රව වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඇති වෙනවායි කියනවා. අවිද්‍යා ආශ්‍රවය වැඩෙනවායි කියලා කියනවා. ඉතින් ඒ හරහා බුදුහාමුදුරුවෝ එතෙන්ද කියනවා නිකන් දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවායි කියනවා. දෘෂ්ටි වනාන්තරයක අතරමං වෙනවායි කියලා කියනවා. ඒ නිසා මිනෙහි කරන්න ඕනේ නම් මිනෙහි කරන්න කියලා කියනවා. මෙන්න දුකක් තියෙනවා කියලා. තමන්ගේ කයට හිතට දිහා ආපස්සට බැරිලා සතිමත් වෙලා සතියෙන් බලන්න කියනවා. මේ කයේ හිතේ ආතතියක් තියෙනවා, දුකක් තියෙනවා කියලා තේරුම් ගන්න කියනවා. ඒතර මොකද්ද මේ දුකට හේතුව? දුකට හේතුව මොකද්ද කියලා අන්න බලන්න කියනවා, මිනෙහි කරන්න කියනවා. අන්න මේ දුක කොහොමද දුරු කරගන්නේ? දුක නිරෝධයක් මිනෙහි කරන්න කියනවා. අන්න දුක නිරෝධ ප්‍රතිපදාවක යන්න කියනවා. අන්නේ චතුරාර්ය සත්‍ය තමයි වඩන්න කියන්නේ. මිනෙහි කරන්න යමක් හෝ උමනා නම් අන්න චතුරාර්ය සත්‍ය තමයි මෙනෙහි කරන්න කියලා කියන්නේ. ඔන්න ඔය යෝනිසෝ මනසිකාරය යමෙක් තුල තියෙනවා නම්, ඔය විදිහට කටයුතු කරනවා නම් අන්න දසනා පහ තබ්බා සිද්ධ වෙනවායි කියනවා. ඒ කියන්නේ අන්න දර්ශනෙන් මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන දර්ශනේ හිතේ හොඳට ඇති කරගත්තට පස්සේ මම අයින් කළා මෙතන තියෙන දුකක්කේ, මෙතන තියෙන දුකට හේතුව මොකද්ද කියලා තේරුම් අරගෙන දුක ප්‍රහාණය වෙන විදිහට කටයුතු කරනවා නම් අන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුර වෙනවායි කියලා කියනවා. අන්නේ වගේ කියන්නේ දසනා පහතබ්බා කොහොමද ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔව් හොඳයි.
සම්මාස අපි පාරයක භාවනාවේ ඉන්නකොට
ඔව්
ඉස්සර ප්‍රශ්නෙට එක්ක සම්බන්ධ වෙනවා. අපිට එක එක විතර්ක
මතුවෙනවා. හරි.
ඒක දැන් අදහස් කියන විදිහ දැන් අපි ගොඩක් වෙලාවට යන්නේ දේශ සහගත පැත්තට නැත්නම් අවස් සහගත පැත්තට තමයි අපි ප්‍රපංචේ ගොඩනගාගෙන
යන්නේ.
හ්ම් හ්ම්. මේ වෙලාවකදී අපි අභූපාරක් මූල කර්මස්ථානයට යනවාද? එහෙම නැත්නම්
ඒක තමයි. ඒක යෝගාවචරයාගේ ඉන්න තත්ත්වය අනුව තමයි කියන්න වෙන්නේ. හිතන්න දැන් අපි ආධුනික මට්ටමේ නම් ඉන්නේ අපිට තාම වැඩිච්ච සතියක් නැති නිසා අපි දේශයක් ආපෙලාවට දේශය දිහා බලන්න ගියාම සමානලාවට දේශයට අහු වෙන්න පුළුවන්. දැන් අපි මේ හිතින් හිත බලන්න ගියාට අපේ සතිය තාම දුර්වලයි. දන්නේම නැතුව අරයා තව ශක්තිමත් වෙලා අපි දන්නේම නැතුව ඒක ඇතුලේ. ඔන්න අපි හිතලා දන්නේම නැහැ හොඳටම කේන්ති ගිහිල්ලා. එතෙන්දී ඒ කියන්නේ ඒක එහෙම බලන එක තාම මේ සාර්ථක නැහැ. එතෙන්දී අපිට පුළුවන් ඔන්න මෛත්‍රී භාවනාවක් කරන්න. දැන් මෙහෙම ද්වේෂසිතීලි ටිකක් අවදි වේගෙන එනවා. මේකට ප්‍රතිපක්ෂ ධර්මයේ වඩනවා. අනිත් පැත්ත දෙයක් වර්ධනය කරනවා. ආ මේ මෛත්‍රියක් මතක් කරගන්නවා. මමනේ දුක් වෙම්මා හරි, යාන් දුක් වෙම්මා හරි වාක් හරි කියලා අර මෛත්‍රී සිතක් දිනු කළා. මේ අකුසල පැත්ත කුසල පැත්තෙන් කුසල විතරකයකින් මැඩපවත්වනවා. කුසල විතරකයක් පාවිච්චි කරනවා. විවිධ ක්‍රම පෙන්වලා තියෙනවා. ඒ කුසල අකුසල විතරකයේ කුසල විතරකයකින් මේ ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ එක ක්‍රමයක්. මේක ටිකක් එකකින් පහසු ක්‍රමයක්. තමන් හැබැයි මෛත්‍රී භාවනා පොඩ්ඩක් කරලා තිනවා නම් ආයෙ චුට්ටක් මතක් කරගත්තා. දැන් මේ දේශයක් වර්ධනය වෙන බවත් තේරෙනවා. හිතේ නොසන්සුන් බවත් තියෙන බව තේරෙනවා. අන්න මෛත්‍රී භාවනාවක් කඩලා හිත හිමීට ආයෙ සංසුන් කරගන්නවා. ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න බුදු ගුණයක් තමන්ට හොඳට ප්‍රණීත මේ වැටලා තිනවා නම් අන්න බුදු ගුණ භාවනාවක් කඩනවා. ඒ වගේ දෙයක් කළා ආයෙ හිත ගන්න පුළුවන්. නැත්නම් අපි හිතමු හිතට මොකක් හරි හුරු කැමති සූත්‍රයක් හරිනම් අපි තුන්ෙන් කරණීයමෙත් සූත්‍රය වගේ කියලා. දැන් කරණීයමෙත් සූත්‍රයේ උනත් මෛත්‍රී ගැනනේ කියන්නේ. මෙත්ත සූත්‍රය කියලාමනේ කියන්නේ. ඒ නිසා අන්න ඒ වගේ තමන්ට හිත හුරු කරපු මොකක් හරි කුසල ආරම්මණයක් අරගෙන හිත මේ කැමති ආරමුණක් අරගෙන ආයේ ඒක වැඩුවනම් අන්න ආයේ හිත සංසුන් වෙනවා, හිතේ සතුටක් ඇති වෙනවා, සැහැල්ලුවක් ඇති වෙනවා. අන්න ඒ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිත නිකන් සතුට කරවන්න තවමක් හරි අරමුණක් උනත් කමක් නැහැ. අපි තුමු ගීතයක් උනත් කමක් නැහැ. දැන් මෙතනදී ද්වේෂය වර්ධනය වෙනවා කියන්නේ ඊට වඩා බරපතලයිනේ. හිත සතුට වෙන වෙනමක් හරි පැත්තක් ගන්නවා. සම්පූර්ණයෙන් මේක වෙනුවට එයා නිකන් ආවට ගණන් ගන්න නැහැ වෙන දෙයක් කරලා. අන්න ඔය මොකද්ද මේ සූත්‍රයක් තියෙනවා, මොකද්ද මේ විතර්ක සම්බන්ධයෙන් කියන්නේ? විතක්ක සංඨාන සූත්‍රය. ඔය විතක්ක සංඨාන කියලා සූත්‍රයක් එහෙම තියෙනවා. ඒක ඔය වගේ ක්‍රම කීපයක් පෙන්වනවා. එකක් තමයි අර තියෙන එක ප්‍රතිවිරුද්ධකින් ප්‍රතිස්ථාපනය කිරීම. ඒක එක ක්‍රමයක්. ඒත් තමයි මේක ඔහෙ අත්හැරලා දාලා ඒ වෙනුවට වෙන පැත්තක් බලනවා වගේ. වෙන ආරමුණක් ගන්නවා. මෙයාව ගණන් ගත්තේ නැහැ. ඒ වෙනුවට නිකන් අර අපි වෙන වැඩක් කරා. මෙයා ආවයි කියලා ගණන් ගන්න නැතුව වෙන දෙයක් කරනවා. ඊට පස්සේ මෙයා හිමීට යටපත් වෙනවා. මෙයා මතු වෙනවා. ඒ වගේ එක එක උපක්‍රම තියෙනවා. ඉතින් ඒ කැමති දෙයක් ඉතින් අවස්ථානුකූලව පාවිච්චි කරන්න තියෙන්නේ. හොඳයි.
ධ්‍යාන
නෑ වෙන්න බමාරු. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දැන් හිතා ගන්න වෙන්නේ දැන් මිච්ඡා සතිය වගේ දෙයකදී මට තේරෙන විදිහ නම් දැන් මිච්ඡා කියන එකේදීම තියෙනවා නිකන් සීලයෙන් නිවැරදි ඩිරෙක්ෂන් එකක් දීලා නැහැ. සීලෙන් තමයි මෙයා යන්න ඕනේ මෙන්න මේ පැත්තට යන්නේ, මේ පැත්තට යන්නේ හැරෙන්න ඕනේ කියලා හරි එල්ලය දෙන්නේ සීලෙන්. ඒතකොට අන්නේ සීලෙන් දීපු නිවැරදි එල්ලය නැත්තම් සමහරවිට මිච්ඡා සති වෙන්න පුළුවන්, මිච්ඡා සමාධි වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතන්න ඔන්න කෙනෙක් පුරුදු වෙනවා මේ ඉලක්කෙට වෙඩි තියන්න. ඉතින් ඕකත් ඔතනටත් සතියක් අවශ්‍යයිනේ. ඔතෙන්ටත් හොඳ එල්ලයක් ගැනීම අවශ්‍යයි. නමුත් මේක මිච්ඡා සතියක් මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. මොකද එතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ කියන්නේ තවත් කෙනෙක් මරන්න, තවත් කෙනෙක් නැති කරන්න, අන්නේ වගේ කියන්නේ මේ කුසල පක්ෂයේ නෙමෙයි එතන තියෙන්නේ. මෙතන තියෙන අකුසල පක්ෂයේ ඉලක්කයක් එතන තියෙන්නේ. අකුසල පක්ෂයේ ඉලක්කයක් මුල් කරගෙන අන්න සතියක් දිනු කරලා, සමාධියක් දිනු කරලා අපි දුමු ඔන්න හොරකමක් කරන මිනිස්සෙක්. මිනිස්සයත් හොඳ අවධානයෙන් ඉන්නේ. මිනිහත් හොඳ වර්තමානයේ තමයි හිත පවත්වන්න උත්සාහත් වෙන්නේ. හැබැයි හොරකමක් කරන්නේ. ඉතින් ඒ නිසා එතන තියෙන මිච්ඡා සතියක් කියලා තමයි කියන්නේ. එතන තියෙන මිච්ඡා සමාධියක් කියලා කියන්නේ. ඒක තවත් පැත්තකින් කියන්න පුළුවන්. හිතන්න දැන් අපි මොකක් හරි දෙයක් දකිනවා. අපි දුමු කැමති දෙයක් නැත්නම් කැමති කෙනෙක්ව දකිනවා. දැන් ඔය එකම හිතට එනවා කියලා හිතන්න දැන් ඒකම මතක් කරනවා. ආ දැන් අපි දුමු කෙනෙක්ව එයාව මතක් කරනවා. එයාව මතක් කරන දැන් මොකක් හරි අකුසලයක් හැබැයි. ඒ කියන්නේ තමන් කැමති කෙනෙක් හිතන පිරිමියෙක් ඔන්න ගෑනු කෙනෙක් දැක්කා. ඒ ගෑනු කෙනා ගැනම දැන් හිතනවා. නැත්නම් අපි දුමු තාත්තා කෙනෙක් ඔන්න දරුවෙක් ගැන හිතනවා. අම්මා කෙනෙක් දරුවෙක් ගැන හිතනවා. දැන් මේ දරුවා ගැනමයි හිතන්නේ. දැන් හිතේ වෙන දෙයක් එන්නෙම නැහැ. දරුවාමයි අරමුණු වෙන්නේ. දැන් උතරක් තියෙන සමාධි ගතිය. දැන් ඔය අරමුණට නැවත නැවත හිත නැංවීම නෙවෙයි විතරක තියෙනවා, ਵਿਚාර තියෙනවා. ඒ අරමුණේම හිත දැන් එකඟ වෙලා හිත නිකන් දැන් ඒ අරමුණේ ලොක් වෙලා වගේ. හැබැයි ඒ හරහා ලොකු පීඩාවක් තියෙන්නේ. දැන් වෙන දෙයක් එන්නේ නැහැ. හිත පුදුමාකාර පීඩාවක් විඳිනවා. මේ අරමුණෙන් හිත ගලව ගන්නත් බැහැ. දැන් ඒ අරමුණ තුලම নিমগ্ন වෙලා හිත. එතන තියෙන අන්න මිච්ඡා සමාධිය. ඒ නිසා සමාධි පැත්තේ ඒ කියන්නේ අකුසලයක් එක්ක එන්න පුළුවන් මේ සමාධි තියෙනවා. එතනදී මිච්ඡා සමාධියක් කියන්න පුළුවන්. ඔව්. ඊට මේ මතකද මේ කටුකුරුණ සයන්හන්සේ ගිය පාර 8 වෙනි දේශනාවේදී චූටි වෙනස නෑ. ඒක නෙමෙයි උන්වහන්සේ කිව්වේ අර මැණික් සම්බන්ධ උපමාවක් දුන්නේ මේ කිම් මූලක සූත්‍රය සම්බන්ධයෙන්. දැන් මැනිකක් දැන් කවුරු හරි දැන් මිනිසෙක් යනවලු මේ කුණු එකතු කරන්න. කුණු එකතු කරන්න ගියාම දැන් කුණු ගොඩේ තියෙනලු මැනිකක්. දැන් ටක් ගාලා දැන් මැනික ගැන තමයි හිත එකඟ වෙන්නේ. දැන් මැනික දැනයි දැන් මැනිකේ තමයි හිත අර මම මැනික වෙනුවට මැනිකේ ගත්තේ මතකද? මැනිකේ හිත එකඟුණාත් මැනිකේ ගැන හිත එකඟුණාත් ඉතින් එතන තියෙන මිච්ඡා සමාධිය. මොකද ඉතින් කැලස් බරිතයිනේ. කැලස් බරිත අරමුණක් අරගෙන ඒ කැලස් බරිත අරමුණේ හිත ලොක් වෙලා හිත නිකන් ආකර්ෂණය වෙලා එතනින් එහාට දැන් යන්නේ නැහැ හිත. ඒකෙම ඉන්නවා. ඒකමයි හිතන්නේ. ඒකමයි හිතෙන්නේ. අර තියෙන නන්දාමලිනී සින්දුවකුත් මොකද්ද මේ අහසසේ ඔබ අනන්තයි පොළවසේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි කියලා කියන්නේ. දැන් මොකක්වත් පේන්නේ නැහැ. දැන් අර ආයි කොහේ බැලුවත් එයාවමයි පේන්නේ. අහස බැලුවත් යාවම පේනවා, පොළොව බැලුවත් යාවම පේනවා, හඳ බැලුවත් යාව මතක් වෙනවා. ආයි මොකක්වත්ම හිතේ අරමුණක් නැහැ. යාමයි ඔන්න හිතේ තියෙන්නේ. හොඳටම සමාධි වෙලා තියෙන්නේ. ඔන්න ඔයගේ தත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔතන තියෙන තනිකර මිච්ඡා සමාධියක්. එතන හැබැයි ඉතින් ඒක මහා පුදුම පීඩාවක් නේ තියෙන්නේ. ඉතින් ගලව ගන්නව බෑ දැන් හිත. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒකමයි බුදුහාඳුරේ සල්ලේක සූත්‍රයේදී එහෙම කියන්නේ. අනිත්‍ය මිච්ඡා සතියෙන් යුක්තයි මම සම්මා සතියක් ඇති කරගන්න ඕනේ කියලා අන්න මම අදිෂ්ඨානයක් ඇති කරගන්න. අනිත්‍ය මිච්ඡා සමාධියෙන් යුක්තයි මම සම්මා සමාධියක් ඇති කරගන්න ඕනේ කියලා අන්න සතියක් ඇති කරගන්න. දැන් ඔයකදී ඔය වගේ අරමුණකදී හිත මේ ආලෝකවත් වෙලා සැහැල් වෙලා ඉන්නේ නැහැනේ කොයිම වෙලාවකෝ. හිත තියෙන්නේ බර වෙලාමයි. හිත තියෙන්නේ හැකිලිලාමයි. හිත තියෙන්නේ පීඩාවටපත් වෙලාමයි තියෙන්නේ. නමුත් අපි සමාධි නිවැරදිද බුදුහාඳුරු දෙන මේ අරමුණක් ගත්තා කියලා හිතන්න. මේ මොකක් හරි ආස්වාස ප්‍රසවාසයක් ගන්නවා. නැත්තම් බුදු ගුණයක් ගන්නවා. ඒ තුළ තියෙන්නේ හරි නිකන් නැවුම් බවක්. හිත නිකන් නිදහස් වෙච්ච ගතියක්, සැහැල්ලු ගතියක්, ශාන්ත ගතියක් තමයි අන්න හිතට එන්නේ. කුසලයන්.
දැන් අර කිව් එක සම්බන්ධයෙන් මේ අකුසල් ධ්‍යාන ගැන එහෙම කතාවක් අහලා තියෙනවද?
නෑ නෑ.
මේක සූත්‍රයක කොහේ මට මතක නෑ තිබුණා. ආත්මණේ කියලා මෙහෙම බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා
කරනවා.
එතකොට අර ධ්‍යාන හතර ගැන ඒ ප්‍රදේශනාවක් කරනවා.
එතකොට
ඒ බ්‍රාහ්මණය ප්‍රශංසා කරනවා මේ භාග්‍යවතුන් වහන්සේ අකුසල් පැත්තේ ධ්‍යාන අතහැරලා කුසල් පැත්තේ ධ්‍යාන මේ දේශනා කරනවා කියලා. හරි පැත්තට දේශනා කරනවා කියලා එතන නිකන් ඒ ප්‍රකාශ විතර
තියෙනවා.
ඒකේ නිකන් එහෙම අකුසල් ධ්‍යාන කතාවක් තිබුණා
තිබුණාද? නෑ, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ මේක කෙලින්ම කියන්නේ අර දැන් ප්‍රථම ධ්‍යානයේ කතා කරන්නේ මෙහෙමනේ. මොකද්ද ලස්සන කියන එක මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඉතින් තනිකර පටන් ගන්නෙම අකුසලයන් ප්‍රහාණය කිරීම හරහා. විවිච්ඡේව කාමේහි කාමයන් අතහැරලා විවිච්ඡේව අකුසලේහි ධම්මේ අකුසල ධර්මයන්ගෙන් අයින් වෙලා තමයි දැන් මේ ප්‍රථම ධානය වඩන්නේ. සම්පූර්ණ මෙතනින්ම දානවන ට්‍රැක් එක මේ පැත්තටම දානවනේ. පළවෙනි ධානයේ ගණිද්දිම ওই ප්‍රකාශය එනවා. එතකොට ආයි ඉතිරි ධාන ගැන ඔක්කොම ඉන්නේ ඒ කුසල පක්ෂේමයි එන්නේ. ඒ හින්දා ඉතින් මම දන්නේ يعني අර වගේ දෙයක් වෙන්න පුළුවන් ඉතින්. මොකක් හෝ අරමුණක් තරක අරමුණක් අරගෙන රාග ද්වේෂ බරිත අරමුණක් අරගෙන අපේ හිත එතෙන්ටම නංවහමත් හිතේ සමාධියක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම එතන තියෙන්නේ හැබැයි මිච්ඡා සමාධියක්. ඒ හරහා පීඩාවක් ඇති වෙන්නේ. හිත දැන් උදාහරණයක් වශයෙන් බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ. එතනක් තියෙන මේ වගේ ගතියක් නේ තියෙන්නේ. පුළුවන්. ඒකයි. ඒ කියන්නේ මොකක් හෝ අරමුණක් නැවත නංව හිටියොත් එතන හිත හුරු වෙනවා. නේ මේක තනිකර නිකන් හුරු වීමක් නේ මෙතන කරන්නේ. හුරු කිරීමක් නේ කරන්නේ. ඉතින් අකුසලයකටම හුරු කරා නම් ඒකමයි ඔළුවට එන්නේ. ඉතින් ඒක තවත් සූත්‍රවලදී කියන අය මේ මොකද්ද මේ දේදහ විතර්ක සූත්‍රයේදී එහෙම උදාහරණ කරන දැන් අපි නෙක්ඛම විතර්කය අයින් කළා කාම විතර්කයක් හිතන්න ගත්තාම කාම විතර්කම එනවා දැන් ඔන්න. දැන් ඉස්සෙල්ලා තිබුණා ටිකක් හිත ෂේප් එකේ තිබුණා සාමකාමීව තිබුණා දැන් ඔන්න කාම විතර්කයක් ආවා. දැන් අර නෙක්ඛම විතර්කේ ඈත කර ගිහිල්ලා පේන්නවත් නැහැ. කාමසිතුවිලිමයි දැන් දිගටම එන්නේ. මොකද හිත හරවපු පැත්තට පුරුදු කරවපු පැත්තට තමයි මේක වැඩ කරන්නේ. මේක يعني මොකෙක්වත් මේක ඇතුලේ නැහැ. මේක තින් තනිකර හුරුවට යන යාමක් තියෙන්නේ. හුරු කරේ මොකද්ද? මේ පැත්තෙන් යනවා. ඉතින් මේ පැත්තම එනවා. මේ පැත්තම සිතුවිලි එනවා. එහෙම දෙයක් තියෙන. ඉතින් යම්ස කෙනෙක් ද්වේෂ ආරමුණක් අරගෙන ඒ ද්වේෂ ආරමුණේම නැවත නංවන්න ද්වේෂෙම්මයි ඒක පිරෙන්නේ. ඉතින් තනිකර ඒක කියනවනේ අර ව්‍යාපාද විතර්කය ගැන විත් කියනකොට නැත්තම් ව්‍යාපාද නීවරණය ගැන කියනකොට ඒ අසුබ මොකද්ද කියන්නේ පටික නිමිත්තේ කියලා කියන ගැටෙන නිමිත්ත තමන්ගේ හිත ගැටෙන යම් කිසි පටික ආරම්භණේ අරගෙන ඒකෙම හිත නංවන්න ඒකෙම හිත ලොක් වෙනවා. ඉතින් දැන් ආනාපාන සතියේදී එනවා කියලා හිතන්න ආලෝක නිමිත්තක් ඒක නම් වුණොත් ඉතින් ඒ පැත්තට ලොක් වෙනවා. එතන නිමිත්තක් එතනක් තියෙන නිමිත්තන්නේ එතනක් තියෙන සංඥාවක්. ඉතින් එතනදී සමාධියකට යන්න පුළුවන් ධ්‍යානයකට යන්න පුළුවන් මේ පැත්තෙන් පටික නිමිත්තක් අරන් ඒකම වෙව කරොත් දේශයට යන්නත් පුළුවන්. ධ්‍යානවල කියන අංග ටික කියන්න අමාරුයි. ඉතින්
ධ්‍යානපකරි අපායකුත් තියෙන්නේ නැහැ ඔය අකුසල්
ධ්‍යාන. නෑ, ඒක ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරද්දී නම් කෙලිම කුසල පක්ෂය ගැන කතා කරන්නේ. ඉතින් ධ්‍යාන කියන වචනේ තරම් සුදු හැබැයි ධ්‍යානවල ලක්ෂණ සාමාන්‍යයෙන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවන්ත ප්‍රීති කියන එක ගන්න බෑ. සුඛ කියන එක ගන්න බෑ. සුඛය කියන එක කායික මානසික වශයෙන් දැනෙන සුවයක්නේ. එතනදී ද්වේෂයක් තියෙන ලාවට රාගයකින් දැවෙන ලාවක ඒක ගන්න ගමාරිනේ කියන්න බෑනේ. හැබැයි ඉතින් විතක්ක ਵਿਚාර කියන දේවල් ඉතින් තියෙනවා. විතක්කේම ඉතින් ඒකේ අරමුණටම නං වෙන ගතිය, ඒකෙම හිත හැසිරෙන ගතිය, ඒ වගේ දේවල් තියෙනවා ඉතින්.
ඈ? සම්මා සමාධි, ඉච්ඡා සමාධි වගේම කියලා සම්මා
සමාධියට කියන්නේ. ඔව්. නෑ නෑ එහෙම එහෙම කියන්න බෑ. අකුසල සමාපatti කියන්නේ අකුසලේම නැවත නැවත හිත නංවනවා කියන අදහසනේ. අකුසලයක් කියන එක ඒතර සමාධියක් වෙන්න අවශ්‍ය නැහැ. මම කටියොතන සත්තු මරණ එක ගැනම හිතනවා. ඊළඟට අනුන්ගේ තියෙන වැරැද්දක් ගැනම හිතනවා. ඉතින් එහෙම ගියාම අකුසල සමාපත්තියක් වෙනවා ඉතින්. ප්‍රීතිය තියෙන හැබැයි එතන දෙවිලකුත් තියෙනවනේ. දැන් එතන අතෘප්තිකර භාවයක් එනවා. නිකන් මේ හිත දැවෙන ගතියක් එනවා. හිර වෙච්ච ගතියක් එනවා. මේ කියන්නේ අසහනකාරී ගතිය තියෙනවා ඒකේ. ආස්වාදයකුත් තියෙනවා. ආස්වාදයත් එක්ක තියෙන අතෘප්තිකර ගතිය. අසහනයක් තියෙන. හිත මේ මොකද්ද ස්ට්‍රෙස් එකක් තියෙනවා එතන. කියන්නේ මොකද ආතතියක් තියෙනවා එතන. දැන් අපි දැන් සාමාන්‍ය කුසල මේකේදී තියෙන ස්ට්‍රෙස් නැහැ. ආතති නැහැ. ඒනොන්නේ මොම සහනශීලී ගතියක්. බොහොම සෞම්‍ය ගතියක්. ඒ සෞම්‍ය ගතිය තුළ එයා ඉන්නවා. නේද? ඒ නිසා එතනදී කියන්නේ මේ සමහර කෙලෙස් වල ඒ ආස්වාදනීය පක්ෂයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදනීය පක්ෂයේ තුලත් තියෙන හිත හිර වෙච්ච ගතියක්. හිත සැහැල්ලුවක් නෑ එතන. සැහැල්ලුව වෙනුවට අන්න ආස්වාදයක් ලැබෙන බොහොම රළු විදිහට. නේද? එහෙම ස්වභාවයක් තියෙනවා. ඔව්.
අතරසයින්ව
ගිමානන්ද හිමියන් දානු තියෙන පංච උපාදානස්කන්ධේ අනිත්‍යතාවය මෙනෙහි කරනවා. අහහ. ඔව්. මේ ඉතින් ඒකේ අපේ සංසාරෙ මුත්‍තියට කොහොමද ඉවහල් වෙන්නේ?
නෑ
ඉතින් ඉස්සෙල්ලා දැන් මෙහෙම හිතමු. දැන් උපාදාන වෙන්න පුළුවන් දැන් හිත හිතන්න හිතේ උපාදානය නැත්තම් හිත බොහොම නිදහස තියෙන්න ඕන. කෙලසුන්ගෙන් තොරව තියෙන උපාදාන රහිතව තියෙන්න ඕන. නමුත් වාක්කෝ හේතුවකට ඔන්න ගිහිලා රූපයක් උපාදාන කරනවා. රූපයක් උපාදාන කරාම ඒ උපාදාන වෙලා ඔහේ ඉන්න නොදී ආන මෙතන තියෙන අනිත්‍ය බලන්න පුළුවන්. මේක උනා මේක මේ උපාදාන වෙච්ච ඒ දැනට ග්‍රහණය කරලාගෙන ඉන්න රූපයේ ඇතිවීම නැතිවීම බලනවා. හිතන්න දැන් මාකරේ අරමුණක් හිතින් ගත්තා. ඒක දැන් ඇවිල්ලා තියෙනවා. ඒක ඇතිවීම නැතිවීම ස්වභාවය දකිනවා. එතන අනිත්‍ය දැක්ක වෙනවා. දැන් මේ දකින රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධේ අනිත්‍ය දැක්කනම් හිත උපාදාන වලින් තොර වෙනවා. දැන් මේක ආදීන වෙන්නේ දැක්කේ ආදීනේ දැක්කට පස්සේ යන රූපෙන් හිත අයින් වෙනවා. නට හිතන්න මේ වෙලාවදී වෙන වේදනාවක්. සැප වේදනාවක් කියලා හිතමු. සැප වේදනාවක් උපාදාන කරගෙන. ඉතින් ඒ වේදනාවෙම ඇති වෙන තියෙන ස්වභාවය දකිනවා. ඒකෙම ඇති වෙන තියෙන ස්වභාවය දකින දකින්න අන්න එතන තියෙන ආදීනව ප්‍රකට වුණාට පස්සේ ආයෙත් හිත එතනින් අයින් වෙනවා. අන්න ඒ වගේ මේ හිත උපාදාන කරන්න පුළුවන් තැන් පහක් තමයි පෙන්වන්නේ රූප උපාදානස්කන්ධය නැත්නම් වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය. ඉතින් මේ ඕනම තැනක හිත උපාදාන කළා සාමාන්‍යයෙන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිත නිදහස් නැත්තම් ඔය පහෙන් එකක් අල්ලලා තියෙන්නේ. ඉතින් හැමතිස්සම නිකන් ආපස්සට හැරිලා බලන්න පුළුවන් මේ වෙලාවේදී හිත අල්ලලා තියෙන්නේ මොකද්ද? මේ වෙලාවේදී රූපයක් අල්ලන් දින්නේ. මේ වෙලාවේ හිතේ රූපීය සංඥාවක් හිතේ තියෙනවද? නැත්තම් අපි හිතමු මේ වෙලාවේදී මොනවා හරි වේදනාවක් අල්ලන් දින්නේ. හිතේ තියෙන කයේ දැනෙන සැප වේදනාවක් වෙන පුළුවන්. හිතේ තියෙන සහැල්ලුවක් වෙන පුළුවන්. එහෙම වේදනාවක් අල්ලන් දින්නේ. එම නැත්තම් හිතේ ඔන්න මෛත්‍රියක් අල්ලගෙන ඉන්නේ සද්ධාාවක් අල්ලන් දින්නේ. ඒ වගේ ඉතින් කුසල පැත්තෙන් උනත් සංස්කාර පැත්තක් අල්ලගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේ ඕනම පැත්තකින් එතකොට මේ හිත හැමතිස්සෙම අල්ලන්ම තමයි ඉන්නේ. අරමුණු සහිතව අරමුණු අල්ලගෙන තමයි ඉන්නේ මේ පහෙන් එකක් අල්ලලා තියෙන්නේ. ඉතින් ඒ අල්ලපු දේ يعني අපිට එකපාරටම මේ එක දැකපු පමණින් අයින් කරගන්නත් බෑ. ඒකේ ආදීනව තමයි මුලින් දැක ගන්න තියෙන්නේ. ඒක දැන් උදාහරණයක් වශයෙන් අපි තුමු ධාතු මනසිකාරයක් වඩනවා කියන්නේ රූප උපාදානස්කන්ධේ ආදීනව ප්‍රකට කර ගන්නවා. රූප උපාදානස්කන්ධය තමයි මේ කය කියන්නේ. සතර මහා ධාතු වලින් හැදිච්ච මේ කය අන්න ටිකක් ගැඹුරකට ගිහිල්ලා දැන් ආදීනව ප්‍රකට කර ගැනීම නිකන් සම්මුති මට්ටමකිනුත් කරන්න පුළුවන්. අපි තුමුන් දැන් අපිට යම්ස කෙනෙක්ව මතක් වෙනවා. එතෙමු ටිකක් කැමති කෙනෙක් කියලා. ඉතින් හිතන්න පුළුවන් ආයත් ඉතින් ලෙඩ වෙනවා. ආයත් මැරෙනවා. ආයත් මෙයාත් ඉතින් දැලිකුණු වැකිලෙනවා. නැත්තම් එයාගේ ඇඟේ තියෙනෙත් මේ දෙතිස් කුණපක ටිකක් එහෙම කියලා ආදීනව ඒ පැත්තෙන් දන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊටාම සූක්ෂම පැත්තකින් ගන්නත් පුළුවන් තමන්ගේ කයට ඉස්සර දාලා තමන්ගේ කය හැදෙලා තියෙන්නේ මොනවද මෙන්න මේ සතර මහා ධාතුවකින් ඊටාම සූක්ෂම මට්ටමකින් මේක දකින්න මෙතන තියෙන ඇතු වෙන තියෙන ස්වභාවය දැක්කනම් මේ බඳුම ස්වභාවයක් එළියෙත් තියෙන්නේ ගන්න එළියට දාන්නත් පුළුවන් අන්න ඒ වගේ තියෙන එක එක ක්‍රමවලට මේ හිතේ ඒ ග්‍රහණය කරන ගතිය ඇලෙන ගතිය තණ්හාව ඉතින් අයින් කරලා දාලා හිත නිදහස් කරගන්නයි තියෙන්නේ උපාදානස්කන්ධ පහෙන් එකක් සාමාන්‍යයෙන් අල්ලලා තමයි ඉන්නේ
සර්සායනන්නේ
සද්ද රූපේ ගන්ධ රූපේ වගේ ඒකයි අයත් වෙන්නේ රූපස්කන්ධය කියුවාම ඔය ඔක්කොම ටික අයිති රූප කියුවාම ඇහෙන් දකින රූප තියෙනවා කනට ඇහෙන සද්දයක් රූපයක් නහයට දැනෙන ගන්ධයත් රූපයක්, ඊළඟට දිවට දැනෙන රසයත් රූපයක්, කයට දැනෙන ස්පර්ශයත් රූපයක්. රූප රූපස්කන්ධයට ඔය ඔක්කොම ටිකයි තියෙන්නේ. ඔව්. රූපාරම්මණ කිව්වහම ටිකක් පුලුල්. විශේෂ පුලුල්. ඒකේ සද්ද මේ සද්දරු මේ මොනවාද? රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොඩ්ඩප්ප රූප කියලා ඔක්කොම ටිකයි තියෙන්නේ. පවිනාඩි පහක් විතර තියෙන මොනවාද කියන්නේ? මේකෙත් තියෙන අර මේ අපේ පොතේ දාලා තියෙන ප්‍රධාන අංග ගැන. යෝමියකෝ රාජකුමාර පංචමානි ප්‍රධානි අංගාන. ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති. මේ එක ටික නේද? අද නෑස්පා. මෙතනත් තියෙනවා ප්‍රධානි අංග පහක් ගැන. මේ පංචමානි ප්‍රධානි අංග කියලා තවත් පැත්තකින් විස්තර කරනවා. මේ එකක් තමයි ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධාව එක ප්‍රධානි අංගයක් වශයෙන් පෙන්වනවා. ඊළඟ අනිත් එක තමයි අප්පාබාධෝ හෝති. අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ තමන්ට හොඳට නිරෝගී ශරීරයක් තියෙනවා නම් එතකොට ප්‍රධාන වීර්යයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟ ඕන දෙයක් කාපු බීපු දේවල් හොඳට දිරවනවා නම් ඒ නිවැරදි මේ බඳු ශරීරයක් මේ තියෙනවා නම් අන්න ඒක එක ප්‍රධාන අංගයක් ප්‍රධානි අංගයක් කියලා කියනවා. ඊළඟට අසතෝ යෝති අමායාවි. තමන් තුළ තියෙන අවංක ගතිය ඒක ප්‍රධානි අංගයක් කියලා කියනවා. ආරද්ද විරියෝ හෝති. ආරද්ද වීර කියන එක ඉතින් කොහොමත් ප්‍රධානි අංගය. ඒක පැත්තෙන් තමයි අපි කතා කළේ. ආරද්ද විරියෝ හෝති කුසලානන්දම්මානං උපාදාය තාමවා දල්හ පරක්කම අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. අර අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියන්නේත් අරගම තමයි. මොකද්ද අසන්තුට්ටි තාච කුසලේසු ධම්මේසු කියන එකම තමයි මේ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු කියන්නේ. ඒ කියන්නේ තමන් මේ කුසල් දහමක් වඩන්න පටන් ගත්තා ඒක දැන් අතහරින්නේ නැහැ. ඒක පැත්තකින් තියන්න දැන් වැඩි ඉවරයි කියලා පැත්තකින් තියන්න. ගත්ත වැඩේ දැන් අර කියන්නේ ගත්ත වැඩේ ඉවර කළා මිසක් මං නවත්තන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ අනික්කිත දුරෝ. ගත්ත දුරය අතහරින් බිමින් තියන්නේ නැහැ. මේ අනික්කිත දුරෝ කුසලේසු සම්මේසු. ඊළඟ එකත් පෙන්නවා පඤ්ඤවා හොති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ ප්‍රඥාවන්ත භාවය. එතකොට මෙන්න මේ පහ පංච ප්‍රධානියංගානි කියලා. එතකොට තවත් පැත්තකින් ප්‍රධානියංග විස්තර කරලා තියෙනවා. හොඳයි, එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එකතු කරන්න දෙයක් නැත්නම් අද අපි පැයකමාරක වගේ කාලයක් එතකොට ධර්ම සාකච්ඡාය නිරත වෙලා තිනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව හරහා අපි යම් කුසලයක් ඇස් කරගත්තනම් ඒ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සහිත සියලු දෙනාත් සමග බෙදා හදා ගනිමු. අපි එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එතාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි.